පටන්ගමුනේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සුපස් කමාන්ත සුපස් දීර්ඝ හොඳයි. එහෙමනම් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සතිපට්ඨාන සූත්‍රයේ ඉතිරි කොටස් ටික අපි සාකච්ඡා කරගෙන යන. මෙහෙමයි දැන් අධ්‍යාසයානුරූපව දේශනා කරන්න කියනවා නේද බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් මෙතන ඉන්න පිරිසගේ ආධ්‍යාසය එක එකයි කෙනෙක් වෙනස්. එතකොට දැන් මේ හැමෝටම ගැලපෙන්න නම් මේ පොත කරන්න බෑ. ඒ නිසා ඉතින් මේ බහුල වශයෙන් භික්ෂුන් වහන්සේලා ඉන්න නිසා ඒ අය අරමුණු කරගෙන යන්න මේ පස්සේ කාලෙක ඉතින් ඕගොල්ලෝ හොඳට පාළි හිමි ඉගෙනගෙන මේවා ඉතින් බලාගෙන අර අහලා තියාගත්තොත් ඒ පුරුව හරි යනවනේ වලට. ඒ නිසා නැත්තම් දැන් මේකේ කෙටි අදහස කියලා සූත්‍රයේ ලස්සනට විස්තර කරන්න පුළුවන් බණක් කියන විදිහට. ගිහියට සාමාන්‍යයෙන් කියන විදිහට මේ එහෙම කිව්වොත් මේ පිළිසෙට ලොකු අපරාධයක් වෙනවා. නැත්තම් උන්වහන්සේලා දිනු වෙන්නේ නැහැ නේ. මේක ටිකක් නොතේරෙන තැන් කීපයක් එයි. ඒක ගැන ඉතින් වැඩි අවධානයක් යොමු කරන්න එපා. ඉඳුර මහත් එහෙම තේරෙන්නේ නැත්තම් ඉතින් වන්දනා කරලා යන්න. පාලියෙන් යන්නේ මහත්යට ටිකක් අපහසුයි. කමන්නේ ඉතින් ධර්මයේනේ නේ, වෙන මොකක්වත් නෙවෙයිනේ. එතකොට දැන් අපිට තාම සතිපට්ඨානයේ ಉದ್ದೇಶය නේද? ඒ ಉದ್ದೇಶය අපි කතා කරා. මේ ටික අපි කියමු. අද කරන්න තියෙන කොටස වෙනකම් මෙන්න මෙතෙන්ට එනකම් අපිට පුළුවන් වෙයි බලමු. කොහොමද? ඒකායනෝ අයං භික්ඛවේ මංගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කතමි චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං. ඔන්න ඔතෙන් එනකන් අද අපිට ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි ඊයේ වැඩසටහනේ දවස් 8ක් විතර කතා කරානේ. හතරයි. ඒ කාලය තුල මෙන්න මෙතෙන් දෙනකන් තමයි අපි සාකච්ඡා කරේ. ඒකෝ දැන් අද තියෙනවා කතමේ චත්තාරෝ. දැන් කිව්වා මහණෙනි මේ ඒකායන මාර්ගයක් තියෙනවා සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස. ඒ වගේම ශෝක පරිදේවයන්ගේ සමතික්‍රමණය. දුක්ඛ දෝමනස්යන්ගේ අත්ංගමයේ පිණිස. කියන්නේ ප්‍රහාණය පිණිස. ඥායස්ස අධිගමාය. ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරගන්න. නිබ්බානස්ස සච්චිකිරියාය. නිවන සාක්ෂාත් කරගන්න. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ මේ සතර සතිපට්ඨානය. මම ওই කෙටියෙන් කිව්වේ. මේකේ බොහොම හොඳ පොතක් තියෙනවා. මේ ලබුගම ලංකානන්ද ස්වාමීන් වහන්සේ බුද්ධ ජයන්ති පරිවර්තක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ස්වාමීන් වහන්සේ. මේ මහා සතිපට්ඨාන වර්ණා කියලා තියෙනවා. මේ පොත කඩේ ගන්නත් දැනටත් තියෙනවා. නිසා මේ සතිපට්ඨානේ බලනවා නම් බොහෝම හොඳ පොතක්. පාලි වචනෙන් වචනේ
අර්ථක් තියෙනවා. ඊට පස්සේ අට කතාවේ අපි දැන් කතා කරපු ඔක්කොම ටික මේ ස්වාමීන් වහන්සේ සරල භාෂාවෙන් මේ මේවනම් ගිහියන්ටත් තේරෙන. ඒ සරල භාෂාවෙන් බොහොම ලස්සනට මේ විස්තර කරනවා පිටුවග. ඊට පස්සේ සබ බොහොම වටින පොතක් මේ එකත් බලාගන්න මේ කවදා හරි තින් උපකාරයක් වෙයි. දැන් අටුවාවෙන් කියවගෙන යද්දි පාලිය ගැටළු තැන් ආවොත් එහෙම මේ තැන් මතකයේ තියාගන්න. ඇස් බුද්ධ ජයන්ති නෑ නෑ මේක මේ කවරේ දැම්මට මේ මේක මේ මම ප්‍රින්ට් කරවපු එකක්. කඩේ මේ මීට වඩා කවරයක් දාපු පොතක් ලස්සන එකක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණාව කියලා. කෝ ආනන්දසුන් ආවද? ආවා දිනවනේ. මේ පොත් වර්ගය ගේනවා කිව්වනේ මට පෙවුන්නේ. ඈ? හම්බුනේ නැද්ද? අර කවුද මේ අනිත්‍යසුන් වහන්සේ අතනින් පයිද? ප්‍රමෝදිත? ඈ? ආ මොකද්ද? ඔව් හරි හරි මම දන්නවා. බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානයේ ගහනවා මම හිතන්නේ. එහෙම නැත්නම් ඔය රත්න පොත් ප්‍රකාශකාරී ඔය නාවිනේ තියෙන ඒ පොත. හරිනේ. එතකොට දැන් අපිට පෙළ මේ ටික පරිවර්තනය කරන්න තියෙනවා නම් කෙටියෙන් කිව්වොත් එහෙනම් කොහොමද කතමේ චත්තාරෝ කියන්නේ කවර සතිපට්ඨානය සතර දෙනෙක් දෙයක් බික්කවේ මහණෙනි ඉද මේ ශාසනයෙහි භික්ඛු ප්‍රතිපත්ති සම්පාදනය කරන්නා වූ භික්ෂුතෙම කායේ රූප සමූහයයි කියන ලද කයෙහි කායානුපස්සී මේකේ මේ එක කොටසක් අඩු වෙනවා. කයන්ව නැවත නැවත බලමින් ආතාපි කෙලෙසුන් තවන වීරිය ඇතිව සම්පජානෝ සම්පජඤ්ඤ සංඛ්‍යාත නුවණින් යුක්ත වූයේ සතිමා කය සිහි කරන සිහියෙන් යුක්ත වූයේ ලෝකේ නැසෙන වෙනසෙන හේයින් ලෝකනම් වූ රූප සමූහයේ අභිජ්ජා දෝමනස්සං දැඩි ලෝභය හා නොසතුටද විනෙය්‍ය දුරුකොට කායානුපස්සී දැන් ගත්තනම් හරි කායානුපස්සී අනිත්‍යාදී වශයෙන් කයානුව බලමින් විහෙරති වාසය කරයි. පැහැදිලිද? දැන් මේ පරිවර්තනය කරද්දී දැන් මේ මේ තියෙන පිළිවෙලට වචනින් වචන කියන්න බෑ. පාලි පරිවර්තනය කරද්දී අන්වය කියලා කියන්නේ මේ පරිවර්තන රටාව හදාගන්න ඕනේ. පැහැදිලිද? නැත්තම් දැන් මේ විහෙරති කියන ආඛ්‍යාති ඉස්සලා තියෙන්නේ. වාසය කරයි කොහොමද? ආතාපි සම්ප්‍රජාන සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමන. විනීය කියලා කියන්නේ අභිජ්ජා දෝමනස්සං විනීය. මේ අභිජ්ජා දෝමනස්සේ දුරුකොට ආතාපීව සම්පජානව සතිමාව කායානුපස්සීව වාසය කරයි. එහෙම තමයි අපි සිංහලෙන් අර්ථ ගන්නකොට ගන්න. පැහැදිලි නේද? පාලි මේ පද මාරු කරගෙන අර්ථය හරියට ගන්න ඕනේ. දැන් මේ කියන කොටසද තින් දීර්ඝ විස්තරයක් දැන් තියෙනවා. මේ වචනයක් වචනයක් පාසා අර්ථකථනය, ථේරවාදී අර්ථකථනය හරියට තෝරගන්න ඕනේ. ඉතින් ඒක මම බලමු ඉතින් පුළුවන් ක්‍රමයකට කියාගෙන යන්න නැත්නම් දැන් මේක හරියටම කරනව නම් හරි ක්‍රමේ නම් කවුරු හරි දැන් ශිෂ්‍යෙක් මේක පරිවර්තනය කරන්න ඕනේ. පැහැදිලිද? ඒක ඉතින් බොහොම දක්ෂ ලෙස ඉතාම ඉක්මනින් ඉතින් පරිවර්තනය කරන්න ඕනේ සාමාන්‍යයෙන් කරනවා. දැන් අපි ලොකු සාන්නාංශයෙන් උගන්වන කාලේ මේක හොඳට පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක්ට තමයි දෙන්නේ පරිවර්තනය. එතකොට ඉක්මනින් මේ පරිවර්තනය කෙරෙනවා. ඇත්තටින් මේක පොත් කරන්න හම්බෙන්නේ නැහැනේ. ඒ නිසා ඔබවහන්සේලා වෙනස්කමක් වෙන්න ඕන නම් කියන්නේ. දැන් මොකුත්ම තේරෙන්නේ නැතුව නිකන් පොත කරලා වැඩක් නැහැ ඊට පස්සේ නේද? නැත්නම් අර විනය පොත වගේ මට පාලි ඡේදය කිව්ව විස්තරේ කිව්වා. එහෙම කියාගෙන යන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ටික දවසක් යනකම් අර පරිවර්තන හැදෙන්නත් පොඩ්ඩක් පරිවර්තන බලාගන්න එක හොඳයි. මේ නැත්නම් ඉතින් ඒක හැදෙන්නේ නැහෙනේ මේ පරිවර්තන කරන්න. එතකොට දැන් කෙටියෙන් අපි කිව්වොත් එහෙම මේ දක්වා සතිපට්ඨාන සූත්‍රයේ කතා කරපු දේවල් මොනවද? තව තියෙනවා මෙන්න මේවත් බලාගන්න. මේ බොහොම වටින පොතක්. මේක කොළපාට කවරේකින් දැන් තියෙන දෙවිනුවර ඥානාවාස වහන්සේගේ පැරණි පොතක්. සතිපට්ඨාන විපස්සනා භාවනා කියලා. ඔන්න ওই පොතත් බොහොම වටින පොතක්. අක්කරේ මේ බ්ලූටූත් එකක් ඔන් වෙලා. මෙන්න මේ පොත අධිපත්තාන විපස්සනා භාවනා පොත. දේවුණු ඥානවසන් දැන් මේක අලුත් print එකක් තියෙනවා මේ කොළපාට කවරේකේ. ওই පොතත් බොහොම වටින පොතක්. මම දැකලා නැහැ මේ සතිපට්ඨාන භාවනා මේ ප්‍රායෝගික මේ විදිහට විස්තර කරපු තව පොතක්. බොහොම වටින පොතක් නේද. මේ නාවිනි ලොකුසන්නාසිගේ ගුරුවරයෙක්. මේ දේවුණු ඥානවසන්නාති කියලා කියන හොඳ අභිධර්මදරේ ලංකාවේ හිටපු අධිපත්‍යන විපස්සනා බා මෙන්න මේ පැරණි පොත් තමයි ඉතින් කියවන්න ඕනේ. මේවයි බොහොම මේ පැහැදිලිව නිවැරදිව අර්ථකථන තියෙනවා. මේ රේරුකාණ සන්නාසි තමයි පෙරවදන ලියන්නේ. ඒවා කියවලා බලන්න. එතකොට දැන් අපි කතා කරපු කොටස් වල විස්තර ටික කෙටියෙන් තියෙනවා මේ සූත්‍රයේ තියලා කෙටි අදහස. ඊට පස්සේ මේ කුරු රට ගැන අපි කතා කරා. කම්මාස ධම්ම නිගමය ගැන කෙටියෙන් කිව්වනේ. ඊට පස්සේ සතිපට්ඨානය කියලා කියන්නේ මොකක්ද? ඒකායන මාර්ගය කියන්නේ මොකක්ද? ඒකායන මග්ග අයන කියන අර්ථයෙන් මොකක්ද ආවේ? අයන කියලා කිව්වේ මග්ගපරියාය මාර්ගය කියන අර්ථයෙන්. ඊට පස්සේ අර නසන්ති පුත්තා තානාය පටාචාරය ගාත ඒ ඔක්කොම විස්තර කරනවා. මේ පොතේ toy ඔක්කොම තියෙනවා ඈ. විස්තර ටික තියෙනවා. මේක නම් අඩුයි තව. එනිසා මේ ටික කියව ගන්න. අපි එදා ඒ කතා කරපු ලොකු විස්තරේ මේකේ තියෙනවා. ඊට පස්සේ දැන් සතිපට්ඨාන හතරක් ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එකක් නැතුව? ඒ පුද්ගල අධ්‍යාසය සහ ඒ කෙලෙස් ආදී දුරු වෙන ක්‍රම වෙන වෙනම තියෙනවා. කායानुපස්සනාව නිසා මේ කෙලෙස් නේ. වේදනානුපස්සනාව නිසා මේවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව නිසා මේ කොටස්. ධම්මානුපස්සනාව නිසා මේ කොටස්. ඊට පස්සේ අර ඕග යෝග ග්‍රන්ථ නීවරණ ඒවා ප්‍රහාණී වෙන විදි කිව්වනේ. මේ සතිපට්ඨානේ මේ කොටස්. මේ සතිපට්ඨානේ මේ කෙලෙස් දුරු වෙනවා. මේක ලොකු විස්තරයක් කරා. ඊට පස්සේ එක් එක් චරිතවලට තණ්හා ආදී චරිතවලට මේ සතිපට්ඨානේ වඩා සුදුසුයි. එතකොට දිට්ඨිගතික ද්වේෂ චරිත වලට මේ සතිපට්ඨානේ වඩා සුසු. ඒ විදිහට මේ සතිපට්ඨාන කොටස් හතරකට කඩලා බෙදලා පෙන්වන්නේ ඒකයි බුදුරණන්. ඒ කෙනාට ගැළපෙන විදිහට තෝරගන්න ඈ. එතන පිරිස අතර හිටපු ආධ්‍යාශය අනු නෑ එහෙමම කියලා නෑ. කායනුපස්සනාව ඉස්සෙල්ලාම දෙන්න ඕනේ කියලා එකක් නෑ. ඔව්. ඒක එක්ක නම් ඉතින් අර රුචි අරුචිකම් අනුව තමයි ඉතින්. එහෙම කරාට හැමෝටම උක වැඩෙන්නේ නෑනේ. ඊට පස්සේ ඉතින් බලන්න ඕනේ මේ තමන් වෙන කමටහනකින් දියුණු වෙනවද කියලා. මොකක් හරි. සමහරුන්ට ඒකක් කරනකොටම අහු වෙනවා. ඊකටම යන්න පුළුවන් ඉතින් භාවනාව. එහෙම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටික අපි කිව්වද? කොයි අට කතාවේ කොතනින්ද පණ අට කතාවෙන් පණ සරණ වශයෙන් චේව ඒකාන්ත සමෝසරණ වශයෙන් ච ඒ ටිකද තියෙන්නේ. ඒකත් කිව්වද නැත්තම් මට මෙන්න මේක නම් මතකයි. අයන්තාව ප්‍රකරණ නයෝ කියලා netti ප්‍රකරණ ණය ක්‍රමයක් කිව්වනේ. එදා ලොකුවට බෝඩ් එකේ ඇඳලා ඒක ඉවර කරා. ඈ? එතන ඉන්නේ දැන් අතර උනේ. එතන ඉන්නේ නතර උනේ. එතකොට දැන් මේක දැන් ප්‍රකරණ ණයනි මේ කිව්වේ ප්‍රකරණ ණය කියලා කිව්වේ මොකක් ගැනද? netti ගැන. netti ප්‍රකරණ ණය ක්‍රමයක් තමයි මේ දීර්ඝ වශයෙන් කිව්වේ. සුභ සුඛ නිච්ච අර්ථ භව විපල්ලාස ප්‍රහාණත්තංවා කායෝහි අසුභෝ තත්තච සුභ විපල්ලාස විපල්ලස්ස විපල්ලත්තා සත්තා තේසං තත්ත අසුභ භව දස්සනේන තස්ස විපල්ලාසස්ස ප්‍රහාණත්තං පඨමං සතිපට්ඨානං මුත්තං. සුභ විපල්ලාසී දුරු වෙන්න කායන ප්‍රශ්න සුඛං නිච්ඡං අත්තාති ගහිතේසුපි වේදනාදීසු වේදනා දුක්ඛ චිත්තං අනිච්ඡං ධම්මානත්ත සුඛ නිච්ච අත්ථ විපල්ලාස විපල්ලත්ත සත්ත මේ දුක්ඛාදී භව දර්ශනයෙන් ඔවුන්ගේ විපල්ලාසේ ප්‍රහාණය පිණිස සෙසු සතිපට්ඨානය මේ විදිහට දේශනා කරා කියලා කිව්වා. ඊට පස්සේ මේ සතිපට්ඨාන හතර ආපහු බෙදන්න ඕනේ ඕග යෝග ආසව ග්‍රන්ථ උපාදාන අගති ප්‍රහාණත් විදිහට පැහැදිලි නේද? ඒවා චතුබ්බිද පරිහාර පරිඤ්ඤත්තංච සත්තාරෝච උත්තායිති වේදිතබ්බ අයන්තාව ප්‍රකරණය. එන්නේ ත්‍රි ප්‍රකරණය ක්‍රමයට ඔය කෙටි ක්‍රමයක් කිව්වේ. අටකතායන් පන අටුවාවල වනාහි, ඒ කියන්නේ මේ පුරාණ අටකතාවල. එලා අටකතාවල විස්තර කරලා තිබ්බා සරණ වශයෙන් චේව ඒකාන්ත සමෝසරණ වශයෙන් ච. සරණ වශයෙන් ඒකාන්ත සමෝසරණ වශයෙන් ඒකමේව සතිපට්ඨානං ආරම්මන වශයෙන් චත්තාරෝ इति ඒතදේව උත්ත. එකම අරමුණම ආරම්මන වශයෙන් චත්තාරෝ යයි මෙසේ කිව්වා. සරණ වශයෙන් උත් ඒකාන්ත සමෝසරණ වශයෙන් උත් කියලා කියන්නේ. එතනේ සරණ වශයෙන් කියලා කියන්නේ රූපකායාදීන්ද කුසලාදී ධර්මයන්ද ධාරණය කිරීම වශයෙන්. ධාරණය කිරීම වශයෙන් තමයි මේ සරණ වශයෙන් කියලා කියන්නේ. ඒකාන්ත සමෝසරණ වශයෙන් කියලා කියන්නේ නිස්සරණාදී වශයෙන් ඒක ස්වභාව වූ ඒකත්ව නම් ලද නිර්වාණයෙහි සමහන් වීම. ඒ කියන්නේ මේ ඒකත්වයේ නැමැති නිර්වාණය තුල හැතිරෙන මේ අර්ථයෙන් මේ ඒකාන්ත සමෝසරණ වශයෙන් කියලා කියනවා. මේවා ඉතින් අර මේ ටිකක් ওই ගැඹුරු කාරණා කියන්නේ. දැන් ටීකාචාර්යන් වහන්සේලා හැම විස්තර කරනවා. මොකද්ද මේ සරණ වශයෙන් ආදී කියලා කියන්නේ කායාදීන කායාදීන්ගේ කුසල කුසලාදී ධම්මානංච උපදාරණ වශයෙන් කුසලාදී ධර්මයන්ගේ ධාරණය කිරීම වශයෙන් කියලා කියනවා. සරන්ති ගච්ඡanti නිබ්බානං ඒතායාති සති ඉති ඉමස්මින් අත්තේ ඒකත්තේ ඒක ස්වභාවේ නිබ්බානේ සමෝසරණං ඒකාන්ත සමෝසරණං කියලා කියනවා. සරණ වශයෙන් කියලා කිව්වේ කායාදීන්ගේ කුසල ධර්මාදීන්ගේ දැරීම වශයෙන්. ඊළඟට ඒතාය මෙය කරනකොට සරන්ති ගච්ඡanti නිබ්බානං නිවනට යත්මී කියන අර්ථයෙන් සති කියන මේ අර්ථයෙන් ඒකාන්තේ ඒකත්වයේ ඒක ස්වභාවයේ නිවනෙහි සමෝසරණය කියන හැසිරීම සමාගම එකතු වීම ඒකාන්ත සමෝසරණං කියලා කියනවා. මොකක් ගැනද මේ කියාගෙන යන්නේ දැන්? සතිපට්ඨාන හතර ගැන මේ කියන්නේ. සතිපට්ඨාන හතරක් දැන් උඩින් අට කතා විස්තර කරගෙන ආවේ ඇයි? දැන් ඇයි මේ සතිපට්ඨාන හතරක් දේශනා කරේ? මේ 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 හේතු නිසා කියලා ප්‍රකරණ ණයක් විකට කියාගෙන ආවා. පැහැදිලිද? දැන් මෙතන මේ අට කතාවේ කෙටි ක්‍රමයෙන් කියන්නේ. අට කතාවේ කියනවා සරණ වශයෙන් අර කුසලාදී ධර්මයන්ුත් කායාදී දැරීම් වශයෙන් නිවෙනි හැසිරීම වශයෙන් සමෝසරණ වශයෙන් ඒක මේව සතිපට්ඨාන ආරම්භන වශයෙන් චත්තාර එකම සතිපට්ඨානයේ අරමුණු වශයෙන් කොටස් හතරකට බෙදුවා. යතාහි චතුද්වාරේ නගරේ පාචිනතෝ ආගච්ඡන්තා පාචින දිසায় උට්ටානකම් බණ්ඩං ගහෙත්වා. හරිද? දැන් මේ වාසුතුන් වහන්සේ මේ හරියට ඔබ වහන්සේලා පරිවර්තනය කරන්න ඉගෙන ගන්න ඕනේ. මේ ඉක්මනට මේව පරිවර්තනය කරන්න දැන් මම ඕනනම් මේ වාක්‍ය විතරක් ඔබ වහන්සේලාට පුරුදු වෙන්න පරිවර්තනය කරවල පෙන්නන්නම්. අනාගතයේදී මේ ක්‍රමයට තමයි පරිවර්තනය කරන්න ඕනේ. දැන් මට පහසු වෙන්න මේ මේ පුරාණ සංඥාවකින් කියන්නම්. දැන් මේ බලන්න අට කතාවේ අට කතායම් පන සරණ වශයෙන් චේව ඒකාන්ත සමෝසරණ වශයෙන් ච ඒකමේව කියලා ඔය පටන් ගන්නෝනේ. දැන් මේ පන කියන නිපාතේ අර්ථය කියන පක්ෂාන්තරයක් දක්වනු ලැබේ. ඊළඟට ඒ කියන්නේ තව කොටසක් මේ ඉස්සරහට විස්තර කරන්න යන්නේ. ඉතින් දැන් ඔබ වහන්සේලා මේ පොත මේක බලා ගන්න ඕනේ. හරි, දැන් ළඟ පොත තියාගෙන තමන් ඉතින් සටහන් දාගෙන පරිවර්තන හදා ගන්න ඕනේ. ඒකට තමයි මේ වචන කියන්නේ. ඕනනම් දැන් මම පරිවර්තනය කරවල පෙන්නන්නම්. කියන්න පන පක්ෂාන්තරයේ දක්වනු ලැබේ. අට කතායන් අටුවා වෙහි සරණ වශයෙන් චේව රූපකායාදීන්ද කුසලාදී ධර්මයන්ද ධාරණය කිරීම වශයෙනුදු ඒකාන්ත සමෝසරණ වශයෙන් ච නිස්සරණාදී වශයෙන් ඒක ස්වභාව වූ ඒකත්ව නම් ලද නිර්වාණීහි සමහන් වීම හෙවත් සාත්කිරීම් වශයෙනුදු ඒකමේව එකලා වූම හෙවත් අසම්මිශ්‍ර වූම සතිපට්ඨානං සතිපට්ඨානය නැත්නම් ස්මෘති ප්‍රත්‍යාණය මේ පැරණි සිංහල වචනය ආරම්මන වශයෙන් ආරම්මන වශයෙන් චත්තාරෝ ඉති සිව්වැදෑරුම් යැයි ඒතං ඒව වුත්තං මේ කීම කියන ලදි. පැහැදිලිද? දැන් ওই විදිහට පරිවර්තනය කරනවා. දැන් අපි ඒ කාලේ පරිවර්තනය කරද්දී ආයේ සමහර සංස්කෘතලා එක දිගට කියාගෙන යනවා. වචනේ මාරු කරනවා මෙහෙම කියලා ඕන කෙනෙක්ට හොඳට තේරෙනවා. ඉතින් මේ කියන්නේ මොකද්ද කියලා. ඒ විදිහට වේගෙන් පරිවර්තනය කරන්න හදා ගන්න ඕනේ සිංහලයට. දැන් මේ බලන්න හී නිපාතේ ඔය දැන් බුරුම රටේ යනවා කියනවනේ. ඉතින් මේ සමහර නිපාත අර්ථ ගන්න එහෙමම ඕනේ නැහැ. ඉතින් පැරණි අපේ සන්න ටික ගත්තා නම් මේ ඔය නිපාත අර්ථ ටික හොඳට කියලා තියෙන්නේ. මෙතන කියනවා දැන් මේ හී නිපා යතාහි දැන් අපි නම් සාමාන්‍යයෙන් කියන්නේ යතාහි යම්සේ වනාහි එහෙමනේ කියන්නේ. ඒකෙත් වරදක් නැහැ. නමුත් දැන් මේ හිමිපාතේ පැරණි ස්වාමීන් වහන්සේලා අර්ථ දෙනවා. දැන් මේ වාක්‍ය පටන් ගන්නකොට දැන් උදාහරණයක් මේ කියන්නේ. දැන් මේ කිව්ව කතාවට උදාහරණයක් මේ කියන්නේ. උපමාවක්. පැහැදිලිද? මේ කතාව තව ටිකක් පැහැදිලි වෙන්න. ඒ උපමාව කියනකොට හිමිපාතේ අර්ථ ගන්නවා පරිවර්තනයේදී කොහොමද? දැන් මේ කිව්ව ටික තමයි ඔය මේ විභංග අටුවා සන්නේ. දැන් මේක පිටු 2000 ගානක සන්නේ. මේ විභංග අට කතාවේදී දැන් මේක සතිපට්ඨාන විභංග දිනවනේ. ඒතර මේ අටුවාවෙම තියෙන ටික මේකෙත් තියෙනවා. ඒ නිසා ඔබ හිතලා පස්සේ කාලෙක මෙන්න මේ සන්න පාවිච්චි කරන්න. ඒ සන්නයට වැදගත්කම ඒකයි. ඒතත පාළි අටුවාවේ අර්ථ වරද්ද ගන්න නැතුව ගන්න මෙන්න මේවා අපිට උපකාර වෙනවා. මේවා ඊතර වචනයෙන් වචනයෙන් පාසා සිංහල තේරුම තියෙනවා. දැන් බලන්න හී කියන නිපාතේ මෙන්න මෙතන මේ මෙතන විස්තර කෙරෙන දැක්කද? යතාහි කියලා කියන්නේ තවදුරටත් විස්තර කෙරෙන. කොහොමද අන්නේ විස්තරයන්? පැහැදිලිනේ කියන්නේ හි විස්තර කෙරෙන. චතුද්වාරේ සිවුදොරක් ඇති නගරේ නුවරෙකි පාචීනතෝ පෙරදිගින් ආගච්ඡන්තා එන්නා වූ වනිගජනයෝ කියලා කියනවා. මේ කියන්නේ වෙලෙන්දෝ. පැරණි සිංහලේ වනිගජනයෝ කියලා කියන්නේ එන්නා වූ වෙලෙන්දෝ පාචීන දිසාය පෙරදිග උට්ටානකං උපදනා වූ භණ්ඩං භාණ්ඩයක් ගහෙත්වාගෙන පාචීන ද්වාරයෙන පෙරදිග දුරෙන් දොරෙන් නගරං ඒව. දැන් මේ නගර මේව කියන එක මම සංදි කඩලා කියන්නේ නගරං ඒව තමයි නගර මේව කියලා හැදෙන්නේ. එතකොට නගර මේව නුවරටම පවිසංති. පවිසංති නෙවෙයි මෙතන යථා පවිසංති. මේ දැන් මේ යථා පදේ මේ මේක ඇදලා ගන්න ඕනේ මේ මෙතෙන්ට අර්ථ කියද්දි. යථා පවිසංති යම්සේ පිවිසෙද්ද දක්කිනතෝ දකුණු දිගෙන් පච්චිමතෝ පෑල දිගෙන් උත්තරතෝ උතුරු දිගින් ආගච්ඡන්තා උත්තර දිසාය උට්ටානකම් බණ්ඩං උපදනා වූ භාණ්ඩයක් ගහෙත්වාගෙන උත්තරද්වාරේන උතුරු දොරෙන් නගරං ඒව නගරේතම යතා පවිසන්ති යම්සේ පිවිසෙද්ද ඒවං මෙසේ ඉදං සම්පදං. දැන් සම්පද මිදං කියන එක ඉදං සම්පදං කියලා මං කඩලා කියන්නේ. දැන් ඉදං සම්පදං කියන එක මෙතන නැහැ. ඒවා අපි සංදි පාඩම ඉගෙන ගත්තාම මේ වචන වෙන් කරන්න දැනගන්න ඕනි පාළි. ඉදං සම්පදං මේ උපමා සම්පත්තිය වේදිතබ්බං දත යුතුයි නගරං වියහි හි විස්තර කෙරෙම්. නගරං විය නුවරක් මෙන් නිබ්බාන මහා නගරං උපමාවේ නිවන නැමැති මහනගරයේ දත යුතුයි. බලන්නකෝ මේ නිර්වාණ පුර ප්‍රවරය දත යුතුයි කියලා කියන්නේ. නිර්වාණ පුරවරය දත යුතුයි කියලා. ద్వාරං විය පුරද්්වාරයේ මෙන් අට්ටංගිකෝ ලෝකුත්තර මග්ගෝ අංග අටකින් යුත් ලෝකෝත්තර මාර්ගය දත යුතුයි. පාචීන දිසා ආදයෝ විය පූර්වාදී දිසා පූර්ව ආදී දිසාමෙන් කායාදයෝ රූපකායාදීහු දත යුතුයි. දත්තබ්බං කියලා මේ අමුතුවෙන් නැහැ. ඒ දතේතුයි කියලා ගන්නෙ වේදිතබ්බන් කියලා මුලින් කිව්වනේ. පැහැදිලිද? ඒ නිසා දතේතුයි කියලා අපි ආධ්‍යාරයෙන් පරිවර්තනය කරද්දි කියන්න ඕනේ. තේරුණාද? එතකොට දැන් මේ මෙතන කිව්වනේ මේ අට කතාවේ නිවන සරණ වශයෙන්ුත් ඒකාන්ත සමෝසරණ වශයෙන්ුත් එකම සතිපට්ඨානය අරමුණු වශයෙන් තමයි මේ කොටස් හතරකට බෙදුවේ කියලා. කායानुපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා. ඒකට තමයි මේ උදාහරණයක් විස්තර කරේ අට කතාවේ කොහොමද චතුද්වාරේ නගරේ දොරටු හතරක් තියෙන නගරයක දැන් ඒ කාලේ නගර ద్వාර තියෙනවනේ. විශාල දොරටු තියෙනවා. ඒවා වහන් වහම එහෙම ආයෙත් යන්න බෑ. ඒ නගර වෙනම වෙන් කරලා තියෙනවා. ඉතින් මේ චතුද්වාර නගරේ පාචීනතෝ ආගච්ඡන්ත පෙරදිගින් එන අය බාණ්ඩ විකුණනයි මොකද කරන්නේ? පාචීන දිසාවේ උත්තානකම් බණ්ඩං ගහෙත්තා. එහි හැදෙන නිපද වෙන භාණ්ඩ අරගෙන පාචීන ద్వාරයේන නගරමේව පවිසන්ති. පෙරදිග දොරටුවේ නගරයට ඇතුල් වෙනවා. ඔය විදිහට මොකද වෙන්නේ? දකුණතෝ දකුණු දිශාවෙන් එන අයත් එහෙමයි. පස්චිමතෝ බටහිර දිශාවෙන් එන අයත් එහෙමයි. උත්තරතෝ උතුරු දිශාවෙන් එන අයත් එහෙමයි. උත්තර දිශාවේ උට්ටානකම් බණ්ඩං ගහෙත්තා උත්තරද්වාරයේන නගරමේව පවිසන්. උතුරු දිශාවෙන් එන අය මොකද කරන්නේ? උතුරු දොරටුවේ නගරයට ඇතුල් වෙනවා. ඒවන් සම්පද මිදක්. මේ කිව්ව උපමාවක්නේ. දැන් මේ කිව්වේ සම්පද මිදං කියලා කියන්නේ මෙන්න මේ උපමාව. ඉදං සම්පදා මේ උපමා සම්පත්තිය වේදිතබ්බන් දතේතුයි. ඔන්න උපමාව ගලපනවා. නගරං වියහි නිබ්බාන මහා නගර. මේ නගරයට උපමාව මොකක්ද උපමා කරේ? නිවන තමයි නගරයට උපමා කරේ. ద్వාරං විය අට්ටංගිකෝ ලෝකුත්තර මඟු. හරියට අර දොරටු වගේ තමයි මොනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. පාචීන දිසා ආදේවිය කාය ආදේව. පැහැදිලිද? ඒ කියන්නේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන ඒවා තමයි පාචීනාදී දිසාද. ඒ කියන්නේ බටහිරත්, උතුරත්, නැගෙනහිරත්, දකුණත් කියලා දැන් දිශා හතරක් කිව්වනේ. අන්නේ හතර වගේ තමයි මේ කායानुපස්සනාවත්, වේදනානුපස්සනාවත්, ධම්මානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්. يعني චිත්තනාව චිත්තානුපස්සනාව වඩාගෙන යන අය ඒ දොරටුවෙන් ඇවිල්ලා ආරෂ්ඨාංග මාර්ගයේ නිවන් නැමැති මහ නගරයට පිවිසෙනවා. වේදනානුපස්සනාව වඩන අය ඒ අනුපස්සනාවෙන් මොකද කරන්නේ? ආරෂ්ඨාංග මාර්ගයේ නැමැති දොරටුව ඇවිල්ලා නිවන් මඟ පුරයට බැස ගන්නවා. කායනුපස්සනාව නැමැති දොරටුවෙන් එන අය ඒ නිවන් මඟට බැස ගන්නවා. ඊපස්සේ ධම්මානුපස්සනාවෙන් ඒ නිවන් මඟට බැස ගන්නවා. පැහැදිලිද? ඒ උපමාව තමයි ඒ කියන්නේ. වෙනස පෙන්වන්නම නෙවෙයි අස්ස දැන් ඒ අය මේ කරන අනුපස්සනාව ඒ කියන්නේ සමහර චිත්තනාන් චිත්තානුපස්සනාව වඩලා නිවන් දකින්න. හැබැයි ඔව් මොන මාර්ගයෙන් ආවත් එකම නිවන් මඟට වැටෙනවා. ඒකයි මේ කියන්නේ. අනිත් සතිපට්ඨානත් ඉතින් වැඩෙනවා කියලා කියන්නේ. එයා මුල් කරගන්නේ ඒක. නෑ නෑ. එහෙම වුණේ නැහැ. ඔබ මඩක් තිබ්බයි කාලේ. ඒවා තමයි ඔය මේ පටල ගන්න තියෙන මේ කියන්නේ. දැන් නගරයට එන්න මේ දොරනුත් ඇවිල්ලා ආයෙත් ගිහිල්ලා ආයෙත් එන්නවා. කොහෙන් ආව නගරයට වැටෙනවා. මේක මේ උපමාවක් කියන්නේ. දැන් චිත්තානුපස්සනාව වඩද්දී අර දුරු වෙන කෙලෙස් ආදී ආත්ම සමහරු කායානුපස්සනාව වඩාගෙන යනකොටම දුරු වෙනවා. ඒ කඩා කෙලෙස් කැඩිලා යද්දී අරවත් එක්කම ගැලවිලා යනවා. එතකොට ඉතින් ආයෙ අමුතුවෙන් චිත්තානුපස්සනාවක් එයාට අවශ්‍ය නැහැ. සමහරු කායනුපස්සනාවෙන් යන්න පුළුවන්. හැබැයි නාවනේ ලොකු සංහංශ කියන මං අහලා තියෙනවා ඒ එකක් වඩනකොට අනිත් ඒවා තිබෙම වැඩෙනවා කියලා. ඒක තමයි මුල් කරගන්නේ. වෙනවා. වෙනවා. නමුත් ඒ මෙනෙහි වෙනදී අනිත් කෙලෙස් කැඩෙනවනේ. එතකොට මේ කෙලෙස් උත්සාහසුතුන් දැන් එකිනෙක බැඳිලානේ තියෙන්නේ. ඉතින් ඒක මුලින් එකක් මුලින් ගැලවිච්චාම අනිත් ඒවා ඔක්කොම ගැලවිලා යනවා. නමුත් ඒ කෙලෙස් නම් එයාට ප්‍රකට. අන්න එයා කායනුපස්සනාවේ යන්න හැදුවට අමාරුයි. තේරුණා. ඒතර එයා ගලවන්න ඕනේ අර අනිත් පැත්තේ. ඒ නිසා එයාට සමාහිත ධම්මානුපස්සනාවක් ආදී වැඩිපුර පුරුදු කරන්න වෙනවා. එතකොට ඒක කඩනවා එයා. ඈ ඕ බේද කිව්වා. ඕ තණ්හා චරිත, දීප්ති චරිත ඔය විදිහට ලොකු විස්තරයක් කිව්වා. අනේ තමන් බලන්න ඕනේ ඉතින් තමන්ට භාවනා වැඩෙන්නේ මොන පැත්තෙන් ගියපුවාමද? සහ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගතිය මොනවද වැඩි කියලා බලන්න ඕනේ කල්පනා කරලා. ඒ වටේ ඉතින් ප්‍රතිප්‍රහාර දෙන්න ඕනේ. නෑ නෑ එහෙම මොන්නේ එහෙම මොන්නේ එකකින් යන්න පුළුවන් එකකින් යන්න පුළුවන් ප්‍රශ්න ඒකයි අර විශේෂ කරලා කියන්නේ එකක් හොඳට වඩද්දී ඇස්ම අනිත් ධර්මතාවත් වැඩෙනවා ගොඩ සමහරවිටින් බුදු ගුණ වඩලා නිවන් දකින්න කොහොමද එහෙම යන්නේ නේද බුද්ධ රූපය දැකලා නිවන් දකින්නේ මේ මුකුත් කරන්නේ නෑනේ ඉතින් මේ ධර්මතාව ටික වැඩෙනවා හිතේ ඉතින්. හරිනේ. එහෙමනම් දැන් පරිවර්තනය නොකර කියාගෙන යන්න එහෙම හොඳයි නේද? දැන් ලොකු කාලයක් යනවා. මේ මේ මෙන්න මේ සන්නේ බලන්න ආශිතුන් වහන්සේ. මේ සන්නේ මේ දැන් ඔන්න ගිහි මාතුරුන්ට යන්තම් හරි ටිකක් තේරේ සන්නේ කියව ගන්නවා. කොහොමද කියලා. ඒ පාලි මේ තියෙන පාලි වචන මේ තියෙන සිංහල වචන මේ නගරේ නුවරෙකි පාචීනතෝ පෙරදිගින් ආගච්ඡන්ත එන්නා වූ වනිගණජය රජනිය පාචීන දිසායේ පෙරදිග උට්ටානකම් උපදනා වූ ඔය විදිහට තින් බලාගන්න සන්නේ ඊළඟ ටීකාවල් වලින් එන්න ඕනේ විස්තරත් මේ දිගටම තියෙනවා ලොකු විස්තර ඉදින් තියෙනවා මේක පිටු 2000 ගානක සන්නේ ඒ පැරණි පොත් ඇසුරු කරලා ඉතින් ඉතුරු අර්ථ ටික ගන්න. කොට මේකෙන් සරණ වසීනාන්ති ගමන වසීන ওই කතාව කිව්වා. හරි. චතුසු දිසාසු උට්ටානක බණ්ඩ සජසා කායනුපස්සනාදී තන්තන් සතිපට්ඨාන භාවනාන භාවස්ස අර ඒ තැන උපදවන භාණ්ඩ වගේ තමයි මේ කායනුපස්සනාදී ඒ සතිපට්ඨාන භාවනාවේ ආනුභාවයේ දැනගන්න කියලා කියන්නේ භාණ්ඩ උපදවන්න නැතුව අරගලට නගරෙට එන්න බෑනේ ඉතින් ඒ වගේ දැන් ඊළඟ කොටස කියාගෙන යන්නම් මම ටිකක් වේගින් යත පාචීනතෝ ආගච්ඡන්ත පාචීන දිසාවේ උට්ටාන ගම්බණ්ඩං ගහිතා පාචීන ద్వාරේන නගරමේව පවිසන්ති එවං කායાનුපස්සනම් කියන ආගච්ඡන්ත චුද්දස විදේන කායાનුපස්සනම් භාවෙත්තා දැන් අපි මේ කතා කරපු එක දැන් කලින් උපමාවක් කිව්වනේ නගරයට මෙහෙම දොරටු හතරකින් එනවා කියලා කට්ටිය බඩු විකුණ ගන්න අන්න ඒ වගේ පෙරදිගින් එන්නා වූ අය පෙරදිග උපදවන භාණ්ඩ අරගෙන පෙරදිගින්ම නගරයට ඇතුළු වෙනවද මෙසේ කායાનුපස්සනා මුඛයෙන් පැමිණෙන්නා වූ 14 වැදෑරුම් කායાનුපස්සනාවක් වඩලා කායાનුපස්සනාවේ කමඨහන් තියෙනවා 14ක් තියෙනවා අන්නේ 14න් කායાનුපස්සනා භාවනානුභාව නිබ්බත්තේන කායાનුපස්සනා භාවනා ආනුභාවයෙන් උපන්නා වූ ආර්ය මාර්ගයෙන් එකම වූ නිවනට ඕසරන්ති කියලා කියන්නේ බැස ගන්නවා. නිවනට බැස ගන්නවා කියන අර්ථය. ඔක මේ වෙන අනිත් ටීකාවෙ නම් තියෙන ඕසරන්ති කියලා කියන්නේ මොකද්ද කියන එක කියලා. වදිති කියලා කියන්නේ. නිවනට වදිති. නිවනට බැස ගන්නවා. ඊළඟට කියනවා කොහොමද යත දක්ෂිනතෝ ආගච්ඡන්ත දක්ෂිනාය දිසায় උට්ටාන ගම්බණ්ඩං ගහෙත්තා දක්ෂින ධාරේන නගරමේව පවිසන්ති දකුණු පැත්තෙන් එන අය දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙනවා ඒවන් මෙසේ වේදනානුපස්සනා මුඛයෙන් පැමිණෙන්නා වූ නවවිධ වූ වේදනානුපස්සනාවක් වඩා වේදනානුපස්සනා භාවනානුභාවයෙන් උපන්නා වූ ආරි මාර්ගයෙන් එකම නිවනට බැසගනි පැහැදිලිනේ මම මේ සිංහල තේරුම කියාගෙන යන්නේ. ඒ වගේම පස්චිම දිශාවෙන් පැමිණෙන අය චිත්තානුපස්සනා මුඛයෙන් පැමිණිලා සෝලස විදේන චිත්තානුපස්සනා. කායනුපස්සනාවේ ප්‍රභේද කීයද? වේදනානුපස්සනාවේ 9යි. ඊළඟට චිත්තානුපස්සනාවේ 16 ආකාරයක් තියෙනවා සතිපට්ඨානෙ. මේ විදිහට වඩා ආරි මාර්ගයෙන් එකම නිමිතින් පිවිසෙන්නේ. ඊළඟට කියනවා යත උත්තරතෝ ආගච්ඡන්ත. උතුරු දිශාවෙන් එන අය එකම උට්ටානක භාණ්ඩයක්ගෙන උත්තර ద్వාරයේ නගරයට පිවිසිනවා වගේ ධම්මානුපස්සනා මුඛයෙන් පංචවිදේන ධම්මානුපස්සනම් භාවිත. ධම්මානුපස්සනාවේ කොටස් කීයද? පහක් තියෙනවා. මේ ධම්මානුපස්සනා භාවනානුභාව නිබ්බත්යෙන් ආරි මාර්ගෝ එකම නිවනට දැස ගන්නවා. ඒවම් මෙසේ සරණ වශයෙන් ච ඒකාන්ත සමෝසරණ වශයෙන් ච ඒකමේව සතිපට්ඨානං ආරම්මන වශයෙන් චත්තාරෝ උත්තාති වේදිතම්. අන්න ඒකයි අර සරණ වශයෙන් ඒකාන්ත සමෝසරණ වශයෙන් කියලා අට කතාවේ කිව්ව ක්‍රමයේ කියන්නේ. පැහැදිලි නේද? ඒක එකවදාරු වුණාට ඒක ආපහු කොටස් නවයකට බෙදෙනවා. නිරාමිසං ආවේදනං සාමිසං ආවේදනං අදුක්කම සුඛං ඔය විදිහට වේදනාව නව වැදගත් වලට බෙදෙනවා ඈ. ඔව් සාමසේ නිරාමස. ඔව් එහෙම විදිහට. ඒක ඉස්සරහට දැන් අපි වේදනාවන් පස්සනාවේ කතා කරනවා ඈ. හරි. දැන් අපිට සූත්‍රයේ කතමේ චත්තාරෝ කියන එක තාමත් ඒකවත් තාම හරියට කිව්වේ නැහැ. දැන් මේ කලින් කොටසට අදාළ කොටස තමයි අට කතාව ඉවර වුනේ. දැන් අද කියව කොටස තමයි දැන් තමයි පටන් ගන්න. කතමේ චත්තාරෝ. කතමේ චත්තාරෝ ඉති කියන්න. කතමේ චත්තාරෝ යනු කතේතු කම්මිතා පුච්ඡා කියනු කැමැත්තෙන් කළ විමසීමයි. ඉද ඉති ඉද යනු ඉමස්මින් ශාසනේ මේ ශාසනේ යන්නයි. භික්කවේ ඉති භික්කවේති යනු ධම්ම පටිග්ගාහක පුග්ගල ආලපන මේතං ඒතං මෙය ධම්ම පටිග්ගාහක පුග්ගල ධර්මයේ පිළිගන්නා වූ පුද්ගලයන්ට ආලපන ඇමතීමයි. දැන් මේ ඒතං කියලා මම ගත්තා ආලපනං කියලා ගත්තා මේවා කඩලා ගත්තේ කොහෙන්ද? ඒ වචන ටික මේකේ නැහැ. ඒක ඉතින් පාලි ඉගෙනගෙන දැනගන්න ඕනේ. පැහැදිලිද? දැන් මේක කඩනවා නම් කොහොමද තියෙන්නේ?
ධම්ම පටිග්ගාහක පුද්ගල ආලපන ඒක
හරිද? දැන් ඇත්තටම මේ කාය වෙන් කරොත් එහෙම මෙව්වත් සමාස වෙලා තියෙන්නේ. පැහැදිලි. මේක ලියන්න පුළුවන් මේ බෝඩ් එකේ ඉඳම දිනක.
ධම්මස්ස පටිග්ගාහකෝ ධම්ම පටිග්ගාහ. පැහැදිලි. මේකත් ආයෙ වෙන් කරන්න ඕනේ නැත්නම් ධම්ම පටිග්ගාහ කියලා එකවර ලියන්නේ දැන් මේකත් තමයි. එතකොට ධම්ම පටිග්ගාහකානම් පුග්ගලානම් ඒ වගේ එන්න ඕනේ. ධම්ම පටිග්ගාහකානම් පුග්ගලානම් ආලපනම් ධම්ම පටිග්ගාහක පුග්ගල ආලපනම් කියලා ඔන්න එකට කරා. ඊට පස්සේ දැන් මේක කියනවා ආලපනම් ඒතන් තමයි කියන්නේ. මදාකරේ නේද? මදාකරේ සූත්‍රයෙන් ආලපනම් ඒතන් ආලපන මේතන් කියලා සංකේතයක් ඇති. නැත්තම් දැන් ඔයගොල්ලෝ මේතන් මෙහෙම වචන දික්ෂණි වල හෙව්වට එහෙවනේ. මේක සම්විලා තියෙන්නේ. මේ සම්දි පාඩම් ගන්නදී පාලි ඉගෙන ගන්නවා. හරි. ඕක දැන් ලොකුවට අමාරු කියලා තේරුණාට මේ එන්න අමාරු නැහැ. ඉගෙනගෙන ඉවරලා මේවා බලද්දි කියාගෙන යන්න පුළුවන් බය නැහැ. එක්කන්න.
පැහැදිලි නැසි. එහෙනම් ඒව පද බෙදා ගන්න ඕනේ පරිවර්තන කරද්දි. ඒ අපි නම් නිපාතයක් පාසාම අර්ථ කියන මේ පදයක් පාසා. හරි. බික්කූති බික්කු යනු පටිපත්ති සම්පාදක පුද්ගල නිදස්සන මේතං ප්‍රතිපත්ති සම්පාදක පුද්ගල මෙය ප්‍රතිපත්ති සම්පාදක පුද්ගල නිදර්ශනයකි. අඤ්ඤේපිච අඤ්ඤවූද
දේවමනුස්සා
දෙව්මිනිස්සුන් පටිපත්තිං ප්‍රතිපත්තිය සම්පාදෙන්ති ඒව සම්පාදනය කරන්නාහුමය. සෙත්තත්තාපන ශ්‍රේෂ්ඨත්වයෙන් වනාහි පටිපත්තියා ප්‍රතිපත්තියෙන් භික්ඛු භාව දස්සනතෝච භික්ෂු භාවයේ දැක්වීම් වශයෙන් භික්ඛු ඉති ආහ භික්ඛුයයි වදාළසේක. එසේම භගවතෝ අනුශාසනින් සම්පටිච්ඡන්තේසු භාගතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවුන් අතුරෙන් භික්ඛු සෙද්ධෝ භික්ෂුව ශ්‍රේෂ්ඨයි. සබ්බ ප්‍රකාරාය සියලු ප්‍රකාරයෙන් සරුව ප්‍රකාරයෙන් අනුශාසනියා අනුශාසනයෙන් භාජන භාවතෝ භාජන භාව වශයෙන් තස්මා එබැවින් සෙත්තත්තා ශ්‍රේෂ්ඨ බැවින් භික්ඛු ඉති ආහ භික්ෂුව යැයි වදාළසේක. තස්මින් ගහිතේ ඒ භික්ෂුව යන පදයේ ගත්කල්හි සේසා ගහිතාව හොන්ති ඉතිරි පදක් ගන්නා ලද්දේම වෙත්. රාජ ගමනාදීසු රජුන්ගේ ගමනාදීන්හි රාජ ගහනේන සේස පරිසාවිය සෙසු පිරිස මෙනි. යෝච ච එසේම යෝ යමෙක් ඉමම් පටිපත්තිම් පටිපද්ජති මේ ප්‍රතිපත්තිය පිළිපදීද සෝ භික්ඛු නාම හෝති ඉති හෙතෙමේ භික්ෂුව නම් වේ යයි පටිපත්තියා ප්‍රතිපත්තියෙන් භික්ඛු භාව දසනතෝපි භික්ෂු භාව දැක්වීම වශයෙන් භික්ඛු ඉති ආහ භික්ෂුව යැයි වදාළසේක. පටිපන්න කෝහි පිළිපන්නා වූ දේවෝවා හෝතු මනුස්සෝවා දෙවියෙක්කෝ වේවා මනුෂ්‍යයෙක්කෝ වේවා භික්ඛු ඉති සංඛ්‍යං ගච්ඡති ඒව භික්ෂුව යන සංඛ්‍යාවට යන්නේමය. යත ආහ ඒ වදාලීමයි. කතාව තේරෙනවද මොකද මේ කියවි කියලා? දැන් සතිපට්ඨාන සූත්‍රයේ කතමේ චත්තාරෝ කියලා කිව්වනේ. ඒ කතමේ චත්තාරෝ කියලා කිව්වේ කතේතු කම්මිතා පුච්චා කියලා කියන අටකතාව. ඒ කියන්නේ දැන් යමක් කියනු කැමැත්තෙන් තමයි භාගතුන් වහන්සේ මේ කතමේ චත්තාරෝ කියලා කියන්නේ. කතේතු කම්මිතා පුච්චා කියනු කැමැත්තෙන් භාගතුන් වහන්සේ පිළිසීමක් කළා. මහණෙනි මොනවද ඒ හතර? කිව්වනේ දැන් යදිදන් චත්තාරෝ සතිපට්ඨානා කියලා. කතමේ චත්තාරෝ ඒ මොනවද කියලා දැන් විමසන් අහනවා. ඊට පස්සේ ඉද භික්කවේ භික්ඛු කියලා කියනවානේ. දැන් ඉද කියන නිපාතයේ මෙහි කියන අර්ථයෙන් යන්නේ. නමුත් මෙහි කිව්වට දැන් කොහේද? අපේ ගෙදරද? කුටියේද? අල්ලපු ගෙදරද? අල්ලපු පන්සලේද? ඉද කිව්වම මෙහි කිව්වම දැන් අර්ථ ගන්න ඕනේ. ආන්නේ අර්ථය දෙන වට කතාවේ කොහොමද? ඉද කියන්නේ කොහෙවත් නෙමෙයි. ඉමත්මින් සාසනේ. මේ සාසනේ. පැහැදිලිද? එනිසා දැන් නිපාතයේ අර්ථ අපි මෙහි මෙහි කියලා අපි පොත්පත් වලින් ඉගෙන ගනි නිපාත අර්ථය. එහෙම ගත්තට එහෙමම කියන්න බෑ. මෙහි කිව්වට හරියටම කොහෙද කියලා කියන්න. පැහැදිලි නේ? ඔය ආනාපාන සතියේ දිනවනේ ඉද භික්කවේ භික්ඛු කියලා කියනවනේ. මේ අර දීගං වාස සන්තෝ දීගං අසසාමීති ඔය විදිහට. ඒකේ කියනවා මේ බාහිර සාසනවල ක්‍රම හතරයි තියෙන්නේ කියනවා. අපේ සාසනේ බුද්ධ සාසනේ ක්‍රම 16ක් තියෙනවා. මේ ආනාපාන සතිය හුස්ම රැල්ල ගැන. ඒ නිසා තමයි කියන්නේ අන්‍ය සාතන වලින් තොරව මේ බුද්ධ සාසනේ විතරයි මේ ආනාපාන සතිය මේ කොටස් ටික තියෙන්නේ කියන්න තමයි ඉඩ කියලා පාවිච්චි කරේ. ඉඩ නිපාතයේ අර්ථ හතරක්ද කොහොමද යෙදෙනවා? ලෝකීය අර්ථය යෙදෙනවා, මේ සාසනේ අර්ථය යෙදෙනවා. අන්න මේ විදිහට යම් ස්ථානයක අර්ථය දෙන මම ඒක කියලා දුන්නා වෙන යට කතාව කරද්දී. ඒ නිසා මේ නිපාත අර්ථ අපි හොඳට දැනගන්න ඕනේ. ඒක තමයි වරද්දන්න නැතුව හරියටම පිළිසිදුවම මේ ත්‍රිපිටකයේ අර්ථ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතකොට මේකේ අර්ථය තමයි ඉමස්මින් සාසනේ. එතකොට ඉද මේ සාසනේ කියලා කිව්වා. ඊළඟට සූත්‍රයේ තියෙනවානේ භික්කවේ කියලා පදයක්. ඔන්න ඔය පදේ විස්තර කරනවා මොකක්ද? භික්කවේ ඉති. භික්කවේ කියලා කියන්නේ ධම්ම පටිග්ගාහක පුද්ගල ආලපණං ඒත. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියද්දී ධර්මයේ පිළිගන්න පුද්ගලයන්ට ආමන්ත්‍රණය කරපු වචනයක් කියනවා මේ භික්කවේ කියලා කියන්නේ. පැහැදිලිද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරේ මහණෙනි කියලා. දැන් මේකේ තියෙනවාද මේ පින්වත් මහණෙනි කියලා එක? දැන් කොහෙද මේ පින්වත් මහණෙනි තියෙන්නේ? අට්ටකතාවක ටීකාවකත් එහෙම පින්න. දැන් පින්නක් කියන එක හරි. ඉතින් භික්ෂුන් වහන්සේලා කොහොමද පින්නක් තමයි තියෙන්නේ නේද? මේ ගියොත් පින්වත්. ඉතින් එහෙම අපිට ත්‍රිපිටකයේ අර්ථ අපිට ඕන විදිහට දාන්න බෑනේ. ලස්සනයි කියලා. නේද? එහෙම කරන්න බෑ. එහෙම නැත්නම් බදන්තා භික්කවේ හරි මොනවා හරි එකක් දාන්න ඕනේ එහෙමනම්. ඒ නිසා අපිට ඕන අර්ථකථන දෙන්න බෑ. ඒතර ධර්මයේ සම්පූර්ණ වෙනස. දැන් පින්නත් මහණෙනි කියන එක පාලියට හැරෙව්වොත් එහෙම භික්කවේට අමතරව අපි බුද්ධ වචනෙට එකක් මොනවා හරි දාන්න ඕනේ. අන්න ඒකයි තියව ධර්ම විකෘති කියලා කියන්නේ. ඊළඟට භික්කූ කියලා කියනවා. කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්කු. මහණෙනි මේ සාතනේහි භික්කු කියලා කියනන ඔන්න ඕකේ ලස්සන කතාවක් තියෙන ඕගොල්ලොත් ඕකට අයිති වෙනවා. ඒක අට කතා විස්තර කරන පටිපත්ති සම්පාදක පුද්ගල නිදර්ශනං ඒත. ප්‍රතිපත්තිය පුරණ පුද්ගලයන්ට නිදර්ශනය කරපු වචනයක් තමයි මෙතන වික්කු කියලා ගත්තේ සතිපට්ඨානය. බොහෝ සූත්‍රවල එකමම තමයි. පැහැදිලිද? ඒකෙන් කියනවා අඤ්ඤේපිච දේව මනුස්සා පටිපත්තින් සම්පාදන් සම්පාදෙන්තියේව. හාමුදුරුවෝ විතරමද මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන්නේ? නෑ. අඤ්ඤ වූ දෙව් මිනිසුත් ප්‍රතිපත්තිය සම්පාදනය කරනවා. සෙත්තත්තාපන. හැබැයි ඒ අයටත් වඩා ශ්‍රේෂ්ඨත්වය නිසා පටිපත්තිය භික්කු බව දස්සන තෝච භික්කූ ඉතියා. ප්‍රතිපත්තියෙන් ශ්‍රේෂ්ඨ නිසා තමයි මෙතන බුදුරජාණන් වහන්සේ භික්කූ කියන පදේ මුලට ගත්තේ. පැහැදිලිද? නැත්තම් භික්කුණී කියලා කියන්නත් පුළුවන්, උපාසක කියලා කියන්නත් පුළුවන්. උපාසක කියන කෙනෙකුට අදහසක් එන්න පුළුවන්. ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී වියන. එහෙනම් ඉතින් දැන් අපිට කියලා නැහැ නේ සතිපට්ඨානේ වඩන්න කියලා. ඇයි ඉතින් භික්කවේ භික්කු කියලා කියන්නේ මහණෙනි මෙහෙලා භික්ෂුවක් කියලා කියන්නේ නේ. ගීයයි දෙන්න බුණා. එහෙනම් අපිට කියලා නැහැ සතිපට්ඨාන. එහෙම නෙවෙයි. මේ පිරිස් අතරින් ශ්‍රේෂ්ඨභාවය නිසා භික්ෂුව මුලට ගත්තා. භගවතෝහි අනුශාසනින් සම්පටිච්ඡන්තේතු නිද්ධාරණාර්ථේ සත්‍යමී වචනය. භාගතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවුන් අතුරේ භික්ඛු සෙට්ටෝ භික්ෂුව ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. සබ්බ ප්‍රකාරාය සර්ව ප්‍රකාරයෙන් අනුශාසනියා භාජන භාවතු. අනුශාසනාවට ආධාර වගේ කියන අර්ථයෙන් භාජන භාවය වෙන නිසා තස්මා සෙට්ටක්කා භික්ඛු ඉතියා. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ මේ සූත්‍රයේ ශ්‍රේෂ්ඨ බැවින් මෙතන භික්ඛු කියලා කියන්නේ. තව එකක් මට මතකයි, භාගතුන් වහන්සේ සිව්වනම් පිරිසට බණ දේශනා කරද්දී භික්ෂුන් වහන්සේලා තමයි මුලින්ම ඉන්නේ. ඒ අර්ථයෙන්ම භික්කවේ කියලා කියනවා නේ. Tamanṭa peena māne bahula winna pirisa nisa e arthayenum bhikkave kiyala kiyana. Cinna bhinna patidaroti bhikkhu bhikkhācāraṁ ajjūpagatoti bhikkhu oy vidihata me bhikkhu padaye artha kīpayak tiyena. සංසාරේ භයං ඉක්කතිති භික්ඛු. ඔන්න ඔය වගේ අර්ථයකට මට මතකයි. සතර බය දකින්න කෙනාට භික්ෂුව කියලා කියනවා. ඒතර ඒ අර්ථයෙන් ගිහියන්ටත් භික්ෂුව කියලා කියන්න පුළුවන්. මේ කියන අර්ථයෙන් නෙවෙයි. චින්න බින්න පටදර භික්ඛාචාර අජ්ජූපගත අර්ථයෙන් නෙවෙයි. සිඳුනු බින්දුනු පටදරන හින්දත් භික්ෂුව කියනවා. පින්න පාත යන හින්දත් භික්ෂුව කියනවා. සතර බය දකින්න අයටත් භික්ෂුව කියලා කියනවා. පැහැදිලිද? ඒතර ඒ නිසා සූත්‍රවල භික්ඛවේ කියලා තියෙනකොට මේ ගිහි අයයි ඔක්කොමත් එක්ක තමයි මේ ගත්තේ කියලා අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට කියනවා ඒකයි කියන්නේ තක්මින් ගහිතේ පන තේසා ගහිතා වහන්ති. භික්ෂුව කියන එක ගත්තාම අනිත් පැයත් වෙනවා. හරියට රාජගමනාදීසු රාජග්‍රහණේන තේස පරිසාවි. රජු ආවා කිව්වහම අපි දන්නවා ඉතින් ඇමති මණ්ඩලය ඔක්කොම ටික ඇවිල්ලා ඉන්නේ කියලා. යෝ ඉමම් පටිපත්තින් පටිපද්දති යම් මේ ප්‍රතිපදාවකට පිළිපන්නේනාද සෝ බික්කුණාම හොති. ඒකෙනත් භික්ෂුව කියලා හඳුන්වනවා. පටිපත්‍යා බික්කු බව දසනතෝපි බික්කු ඉතිහාහ. පටිපන්නකෝ හි දේවෝ වා හොතු මනුස්සෝ වා දෙවියෙක්ෝ මිනිසෙක්ෝ වේවා බික්කු ඉති සංඛ්‍යං ගච්ඡති. භික්ෂුව යන සංඛ්‍යාවට යනවා. මන්ද උපාසක මහතුරු හතර පහ දෙනා භික්ෂුව කියලා අටුවාචාරින් හඳුනලා කියන්නේ. හැබැයි මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන්න ඕනේ. ඒකට බුද්ධ වචනයකට උදාහරණයක් ගන්නවා. අලංකතෝ චේපි සමංචරය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ කමනෝ සභික්ඛෝ. ඔන්නෝක ධම්මපදයේ තියෙන ගාථාවක් මේ විස්තර කරන්නේ. මෙන්න මේ අර න්‍යායට කියනවා සුතුන් ඔය දැන් මතක තියන්න රාජගමන න්‍යාය අර අර රජු ආවා කිව්වහම අනිත් ඔක්කොමත් එනවා වගේ භික්ෂුව කියන එක ගත්තහම අනිත් අයත් ගත්ත කියලා කියන්නේ දැන් ඔය න්‍යාය ශාස්ත්‍රය කියලා කියන්නේ ඒක න්‍යායක් තමයි මේ රාජගමන න්‍යායේන රාජගමන න්‍යායෙන් තමයි මේක අපි ගන්නෙ. භික්ඛු පරිසය ජෙට්ට බවසෝ පිරිසෙන් භික්ෂුව දේශ නිසා රාජගමන න්‍යායෙන් තමයි ඉතිරි පිරිසත් බාගතුන් වහන්සේ මේ විදිහට ගත්තේ. ඒ කියන්නේ ත්‍රිපිටකයේ අර්ථ ගන්න ඕයි න්‍යාය ශාස්ත්‍රය හොඳට ඉගෙන ගන්න ඕයි. ඒක දන්නේ නැති වුනහම අපි අර මතු පිටින් පේන අර්ථය විතරනේ අපිට පේන්නේ. ඒතරො පට ලැබෙනවා. ඒකේ ඇතුලේ තියෙන ගැඹුරු අර්ථය අපි ගන්න දැනගන්න ඕනේ. මේ ගාථාවේ සමන්චරය කියන්නේ කායාදී විෂමචරියන් පහය කායාදීහි සමන්චරය. විෂමචරියාවන් හැර සමචරියාව වේදෙනවා. රාගාදී විපසමණයෙන් රාගාදී දුරු කරන්නේ සංසිඳීම නිසා සන්තෝ කියනවා. ඉන්ද්‍රිය දමණය නිසා දන්තෝ කියනවා. චතුමාර්ග නියාමයෙන් නියතෝ කියනවා. ශ්‍රේෂ්ඨ චර්යාවෙන් බ්‍රහ්මචාරී කියලා කියනවා. සබ්බත් කාය දණ්ඩාදී ඕරෝපණයෙන් කියන්නේ දඬුවාදී බහාතවු නිසා ආරි භාවයේ සිටපු නිසා බ්‍රාහ්මනෝ සමනෝ බික්කූ කියලා කියන බාහිත පාප සමිත පාප බින්න කිලේසතායි පව් බහාලා පව් සංසිඳුවල කෙලෙස් බිඳුන් බින්ද කෙනාට කියනවා බ්‍රාහ්මණ සමන භික්ෂුව. මෙහි එක් තුනත් ඉතින් කෙලෙස් සංසිඳුණා නම් භික්ෂුව කියලා හඳුන්වන්න පුළුවන්. හරිනේ. එහෙනම් දැන් ආයේ හෙට ඉඳලා මෙච්චර විස්තරයක් කරන්නේ නැහැ. කියාගෙන කියාගෙන යනවා ඈ. අට කතාව විශේෂ දේවල් තිබ්බොත් ඒක කියන්න. හරි. ඊළඟට දැන් සතිපට්ඨාන සූත්‍රයේ ඉද භික්කවේ භික්කු කියන පද ටික තේනකම් අපි විස්තර කරගත්තා. දැන් තාම මේ හරිය තමයි විස්තර වෙන්නේ. දැන් ආපහු පදයක් තියෙනවා කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුම බලමින් වාසය කරයි කියලා නේ කියන්නේ. පැහැදිලිද? ඔන්න බලමු අපි දැන් මේ කායේ කියන එකට කොහොමද අර්ථකථනය එන්නේ කියලා. කායීති රූපකය මෙතන නාමකය අයින් කරලා රූපකය. කය කොටස් දෙකයි නාමකය රූපකය. නාමකය කියලා කියන්නේ චිත්තචෛතසික ධර්ම ටික. රූපකය කියලා කියන්නේ මේ ඕලාරික බාහිර කය. රූපකයෝ හිද අංගපච්ඡංගානං කේසාදීනංච ධම්මානං සමුහට්ඨේන. රූපකය මෙහි අංගප්‍රත්‍යංගේ. ඒ කියන්නේ දැන් අත පය ඇඟිලි ඔළුව කන ඔහොම තියෙනවනේ. මේ අංගපසඟත් කේසාදීනංච කේසාදී තියෙනවනේ මේ ධර්මයන්ගේ සමුහට්ඨේන. දැන් මේව ඔක්කොම එකතු වෙලානේ මේ කය හැදිලා තියෙන්නේ. අන්නේ සමූහාර්ථයෙන් හත්තිකාය රතකාය ආදීව විය. ඒ කියන්නේ දැන් ඇත්‍ත්‍රිය හත්තිකාය ඇතාගේ කය රතේ කය ආදී මෙන්න. දැන් ඇතාගේ කය මොකද්ද කියලා අහපුවාම කකුල් හතරක් තියෙනවා, කුල්ලක් වගේ කන් දෙකක් තියෙනවා, වංගෙඩියක් වගේ කකුලක් තියෙනවා. ඔහොම විස්තර කරන්නේ. අන්නේ වගේ කොටස් එක හැදුනානේ කය නිර්මාණය වෙන්නේ. රතේත් එහෙමයි. රෝධ දෙකයි රෝද හතරයි නේද? තට්ටුවයි මේකයි ඔය විදිහට විස්තර කරනවා. අන්න ඒ වගේ කායෝ ඉති අදිප්පේතු. අපේ අපේ කය කියන්නේ මේ අංග ප්‍රත්‍යංගයේ කේසාදීන් ධර්මයන්ගේ සමූහාර්ථයෙන් තමයි මෙතන කාය කියලා කියන්නේ. යථාච සමූහට්ඨේන යම්සේ මේ සමූහාර්ථයෙන් ඒවන් මෙසේ කුච්චිතානං ආයත්තේන. කුච්චිතානං ආයත්තේන කියලා කියන්නේ මොකක්ද? පිළිකුල් වූ දේවල් උපදවන ස්ථානයක් කියන අර්ථය මෙතන කියන්නේ. නෑ නෑ, එන්න මම ඔක විස්තර කරලා දෙන්නම්. මේ ඔක ලස්සන්ට අර සන්නේ කියලා තිබ්බා එකයි. මෙතන කියන්නේ ජුගුප්සිතෝ හේවත් වැඩියක් පිළිකුල් වූ කේසාදීන්ගේ කුණපයන්ගේ ආයත්තේන උත්පත්ති ස්ථානයෙන් තමයි කය කියලා කියන්නේ. මේ කය කියන වචනේ නිරුක්ති ටික දැන් හදන්න යන්නේ. කාය 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 කියලා කියනවනේ අපි. ඒ කාය කියන වචනේ නිරුක්ති පදයෙන් හැදෙන විදිහ කියන්නේ කුච්චිතානං ආයත්තේන, පිළිකුල් දේ උත්පත්ති ස්ථානය නිසා කියනවා කාය කියලා. ඒකයි කියන්නේ කුච්චිතානං පරම ජේගුච්ඡානං සෝ ආයෝතිපි කායෝ. ඔන්න කාය කියන පදේ නිරුක්තිය. කුච්චිතානං පරම ජේගුච්ඡානං පිළිකුල් වූ පරම ජුගුප්සිතෝ සෝ ආයෝ, මෙහි උපදිත්නුයි ආයෝතිපි කායෝ කියලා කියනවා. මේ මේ කය ආයෝතිපි කියන උත්පත්ති ස්ථානය වෙනවා. පැහැදිලිනේ? දැතර බණ එහෙම කියද්දි කාය කියන පදේ විස්තර කරනවා නම් පිළිකුල් වූ දෙය උත්පත්ති ස්ථානය කියන අර්ථයෙන් තමයි කය කියලා හැදෙන්නේ. ආයෝති ඔන්න අටුවාවම කියන ආයෝ කියලා කියන්නේ මොකක්ද? උත්පත්ති දේශෝ. පැහැදිලිද? ආයෝ කියලා කියන්නේ උත්පත්ති දේශේ. තත්තයන් වචනත්තු, මේ එහිලා වචනාර්ථය. ආයන්ති තතෝති ආයෝ, තතෝ මේන් ආයන්ති උපදිත්නුයි ආයෝ. කේ ආයන්ති, මොනෝද උපදින්නේ? කුච්චිතා කේසාදයෝ, පිළිකුල්ලු කෙස්සාදී දේ උපදින නිසා මේකට කියනවා කය කියලා. පැහැදිලිද? කය කියන පාලි වචනින් තේරුම මේ කියන්නේ පිළිකුල් වූ දේ උපදන නිසා කය කියලා කියන. පැහැදිලිනේ? ඉති කුච්චිතානං ආයෝති කයෝ, මෙසේ පිළිකුල් වූ දේ උපදවයිනුයි කය කියලා කියන. ඔව්, මෙතන බඩ නෙමෙයි, කෙලින්ම පිළිකුල්. ඔව්. ඔව්. එකම අර්ථය උපදින උප්පත්ති දේශේ කියන අර්ථයයි. මෙන්න මේ සන්නේ බලා ගන්න ලැස්ම ඔක පැහැදිලිවම මේ පුළුවන් ඈ. මෙතන කුච්චිතානං කුච්චිතෝ හේවත් පරම ජුගිප්සිතෝ හේවත් වැඩියක් පිළිකුල්ලෝ කේසාදී කුණපයන්ගේ ආයත්තේන උත්පත්ති ස්ථාන වන අර්ථයෙන් සෝ රූපකායෝ, ඒ රූපකායතෙම කායෝ ඉති කාය නමයි අදිප්පේතු අදහස් කරන ලදී. හි ඒකිම සැබව කුච්චිතානං ඊසේ පරම ජෙගුච්ඡානං වැඩියක් පිළිකුල් වූ කේසාදීන්ගේ සෝ තද්රූප කායතෙමේ ආයෝ උත්පත්ති ස්ථානය වේ. ආයෝ කියලා කියන්නේ උත්පත්ති ස්ථානය. ඉතිපි ඒ අර්ථයෙන් දු කාය නම් වේ. අර්ථ දෙකක් දුන්නේ. ඒ කියන්නේ එකම ක්‍රමයකට මේ ඒක ටීකාචාරයන් වහන්සේ කියන මේ 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 අර්ථ දෙකෙන් තමයි මේක කිව්වේ කියලා. මේ සද්ද ණයෙන් කායම් සද්දන් දස්සෙත්වා ඉදානි නිරුක්ති ණය. සද්ද ණය වෙනම කිව්වා, නිරුක්ති ණය වෙනම කිව්වා. පැහැදිලිනේ? තේනවා නේ වචනයක් විස්තර කරන විදිය? ඒ ශබ්ද ශාස්ත්‍රානුකූලවත් එක පැත්තකින් අර්ථය දෙනවා, නිරුක්ති ශාස්ත්‍රයෙන් තව පැත්තකින් අර්ථය දෙනවා. පැහැදිලිනේ? මේව දැන් කුටි ඉඳලා බලාගෙන යනකොට ආශිතුනාංශ මේ අපිට මේ හිතට දැනෙන දේ මම කොහොම කියාගන්නද කියලා හිතනවා. දැන් මෙච්චර කන්න හැම ලොකුවට බලන්න අවශ්‍ය නැහැ. එක දිගට ඇත්තටම මේක බලාගෙන යන්න පුළුවන්. පාලි දන්නවනේ. ඒක නිකන් දැන් මේ දැන් ලස්සන හීනයක් දැකපු ගොළුවා ඕක දැන් ඇවිල්ලා කොහොමද කියන්නේ? උඩ කියාගන්න බෑනේ. මේ මනුස්සයාට ඒක කියන්න බෑනේ. ඇයි ඒ ගොළුයිනේ. ඒ වගේ උපන්දල පාලි උදට ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ මේවා ලස්සනට කියවගෙන යන්න පුළුවන්. මේ පුදුම මේක. ඒ කියන්නේ සමහර ඒවා කියවද්දී නම් හිතනවා නිවන් දකින්න පුළුවන්ම තමයි කියලා. මොකද මේ මාර්ගේ වැහිලා නැහැ කියන එක තේරෙනවා මේවා බලද්දී. මොකද හරියට නිවන් මඟ පටලන්නේ නැතුව පුදුම ලස්සනට විස්තර කරලා තියෙනවා. මේ වචන අද දුක හිතෙනවා මේ බාහිර කරන විකාර ත්‍රිපිටකයේ. මොනවද මේ කරන්නේ කියලා හිතෙනවා. කොච්චර ලස්සනට මේවා විස්තර කරලා තියෙනවද මේ පද. දැන් ඔගොල්ලෝ අර ආධුනික නිසා ওই ගැඹුරු බවක් අමාරු බවක් මේකේ තේරෙන්නේ අපිටත් ඒ කාලේ තිබ්බා. නමුත් මේ ධර්මයේ හදාරන්න මේ කියවන වේගය, අර්ථ වැටහෙන වේගය ඒක සෑහෙන දියුණු වෙනවා. උදතර දියුණු වෙනවා ඇත්තටම. සාමාන්‍යයෙන් පැයකින් වගේ ලොකු කොටසක් උදතර අර්ථ ටික ග්‍රහණය කරගන්න පුළුවන්. එක දිගට කියවගෙන ගිය. දැන් ඔබ වහන්සේට පස්සේ කාලෙක තනියම කියවද්දී මේක නුහුරු වෙන්නේ නැහැ. දැන් ගුරුවරයෙක්ගෙන් අර එන්න ඕනේ කොටස් ටිකක් ඇවිල්ලා නැති නේද? ඊට පස්සේ ඉතින් තමන්ගේ දක්ෂතාවය යනවා ඔක හොක්කට ගලපගෙන යන්න පුළුවන්. ඇදෙන්නේ. දැන් ඒ කාලෙත් අපිට ওই නිරුක්ති කියනකොට එහෙම ඉතින් හරිම අමාරුයි. ওই සමාස පද එහෙම කියද්දි හරිම අමාරු. බහවෝ වීහයෝ යස්සසෝ බහුබ්බී කියන මොනවාර කිව්වද කියලා නැහැ. නමුත් පස්සේ කාලය ගියාට පස්සේ ඕක තේරෙනවා මෙහෙම දෙයක් නෙමෙයි කිව්වේ. හොඳට වැටෙන්න ගන්නවා මේ හාත්පසින් වැටෙන්න ගන්න දවසක් එනවා. ඒකට ඉතින් අර උපකාරයක් තමයි ඉතින් මේ වෙන්නේ. ආයන්ති තී කියලා කියන උපජ්ජන්ති කියලා අර්ථයක් දෙනවා. හරිනේ. ඉතින් ඒ කාලේ හිටපු පැරණි සවන්නන්තලා මේ අර්ථ ඔක්කොම Taman දරාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට අර්ග බල බල මේක බල බල ඔහොම ඉන්න ඕනේ නැහැ ඉතින් ගත්ත ගමන් එල්ලි වෙනකන් ඉතින් කියනවා ඉතින් ඔක්කොම විස්තරේ සම්පූර්ණ විස්තරේ කියනවා. ඉතින් නුවණ තියන අය මොකද වෙන්නේ? දේශනාව අවසන් වෙනකොට නිවන් දකින. මේක මෙහෙට කිව්වොත් එහෙනම් මිනිස්සු ටික ඇයි යන්න පැයක් යද්දී තේරෙන්නේ නැන්නේ. ආයතන පැයට ඇත්තටම කොහොමද මේ බණ කියන්නේ නේ? ඉස්සර ලොකු සංසදේ අඩුම කියනවනේ මට පැය 3ක්වත් දෙන්න කියනවනේ මහත්තයා මට පැය 3ක්වත් ඕනි කියනවලු. මේ සාමාන්‍ය බණක් කියන්නේ. ඇත්ත අපි කල්පනා කරනවා පැය 3ක් කොහොමද බණ කියන්නේ කියලා. දැන් හිතනවා පැය 3ෙනුත් කොහොමද කියන්නේ කියලා. ඒ තරම් ධර්ම විග්‍රහයක් අර්ථකථනයක් අපේ මේ තේරවාදයේ තියෙනවා. යනවා. ඔව් මාත්‍රකාවට එනකොට පැය දෙක තුනක් යනවා. එනිසා මේ ධර්ම රසය ඉතින් ඔබ වහන්සේලාත් විඳින්න කවදා හරි. එතකොට දැන් ওই සමහරු කියනවනේ මේ පැවිදි වුණත් කියනවනේ මේ මන්නම් දැන් පැවිදි ජීවිතේ නිකන් එපා වෙලා මොනව කරන්නද මන්දා කියලා කියනවා නේද? මට හිතෙනවා අනේ මේ කොහොමද මෙහෙම කියන්නේ කියලා. දැන් මට ඇත්තටම මේ අද උදේ දැන් හවසෙද්දි සිවුර වැලේ වනද්දි කල්පනා වුණේ මේ දැන් ඉක්මනට මැරෙනවනේ. දැන් මේ ටික ඔක්කොම කොහොමද කරගන්නේ කියලා. ඒ තරම් වැඩ තියෙනවා දැන් අපිට දවසේ කරන්න. ඕන තරම් වැඩ තියෙනවා හිතනවා. පැවිද්ද කවදාවත් හිස් වෙන්නේ නැහැ පැවිදි ජීවිතේ. ඕන තරම් නිෂ්ප්‍රයෝජන නැතුව නිකරුණේ කාලය ගත කරන්න හේතුව මොකක්වත් නැහැ කරගන්න. භාවනාව නොවැඩුණා කියනකොට දැන් භාවනාව කියන්නේ අපිට බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒකේ හේතු ටික සම්පාදනය වෙද්දී මේ වැඩෙන ධර්මතාවය. හැමෝටම භාවනාව සම්පූර්ණයෙන් වැඩෙනවා කියලා කියන්න බෑනේ. භාවනාව බැරි වෙලාවත් නොවැඩුණා. සාතනෙ අපිට ඉන්න ක්‍රමයක් තියෙන්න එපා. ඒ ඊළඟ ක්‍රමය තමයි තින් ධර්මයත් එක්ක ඉඳික. වෙන ක්‍රමයක් නැහැ. නැත්තකින් gedara තමයි. එක්කෝ ඉතින් ඉන්න පුළුවන් පින්කම් කරගෙන බණ දන දානකවල් තියන්න ට්‍රිප් යනවා ජොඩි ඉන්නවා ඉතින් එහෙම ඉන්න පුළුවන්. දායකයව හදාගෙන එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න නෙවෙයි මහණුනේ නේ. හරි. ඊළඟට කියනවා කායානුපස්සී ඉති කායේ අනුපස්සන සීලෝ. මෙන්න මේකට බෞද්ධ සංස්කෘතියේ මම ඒකත් නිකන් බැලුවා මේ බලාගෙන යන ගමන් මේ 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 කට්ටිය කොහොමද මේවට අර්ථ දෙන්නේ කියලා. කයෙහි අනුපස්සනා කරන සීලය කියලා තියෙන්නේ. හොඳන සීලේ අර්ථය නෙවෙයි අනුපස්සන සීලෝ කියලා කියන්නේ ඒ කයෙහි අනුපස්සනා කරන පුද්ගලයා ගැන මේ කියන්නේ. පිය සීලී කියලා කියන්නේ පියසීලී කියලා කියන්නේ ප්‍රියසීලීත්වයෙන් යුක්ත පුද්ගලයා. එතන සීලයක් ගැන නෙවෙයිනේ කියන්නේ. අන්න ඒ වගේ කායේ අනුපස්සන සීලෝ කියලා කියන්නේ මේ කයන්ව බලන පුද්ගලයා. ඒකයි මම ඊට සන්නයක් බැලුවා. සන්නේ එක කියනවා මේ කායනුපස්සී ඉති. කායනුපස්සී anu කායං රූප කායස්ස අනුපස්සන සීලෝ. පුන පුනා දක්නා සීලී වූ පුද්ගලතේ දක්නාසුළු පුද්ගලයාට තමයි කියන්නේ අනුපස්සන සීලිය සීලෝ කියලා. බුද්ධ අර අරක කියවනම් ඉතින් උන්ට අර්ථ ගන්න පුළුවන්. මහාචාර්ය වරුදු මන් දැන් නෑ ඔක කරලා තියෙන්නේ. අඩුම ගන්නේ මේ සංන්‍යාසකත් බලාපල්ලාකෝ නිකන් ඉන්නකේ. එතකොට මේ දැන් ඔය 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 සමාගෙට බුද්ධ ශාසනය අවසන් වෙනකන් ඔය පොත් තමයි ඉතින් තියෙන්නේ. ඊට පස්සේ අටුවා පරිවර්තනය. ඕක කියවලා ඉතින් මොකද වෙන්නේ? සාසනේ ඉවරයි ඉතින්. දැන් ඕවෙන් පොත් ලක්ෂයක් ගැහුවා නම් දැන් අලුතෙන් මුද්‍රණය කරා කියමුකෝ නිවැරදි එක අර ලක්ෂයට මොකද වෙන්නේ? ඒක ඉතින් අපි මුල් ලංකාවෙම හොයාගෙන යන්නේ. බෞ සංස්කෘතියෙන් ගහනවා නේ. අර ඒ කාලේ වගේ මේ ත්‍රිපිටකේ මෙලුවකෙට දෙන්නේ නැතුව හාමුදුරුව තියාගෙන ඉන්න ඕනේ පන්සලේ. දැන් ඕක අර මට එක සාන්තනමක් කිව්වේ මේක දැන් කොල්ලටයි බල්ලටයි ඔක්කොටම කියපෙන්න තමයි මේක විනාශු වෙන්නේ. ඇයිද හැමෝම බලනවානේ. බල්ලා එක එකන අර්ථ දෙනවා දැන්. දැන් හිතන්නකෝ මේ පළාතේ අපි ළඟ විතරක් තිබ්බනම් ඉගෙන ගන්න ඕන එක්කනම් මෙහෙට එන්නම වෙනවනේ ඉගෙන ගන්න. බලෙන් හරි අපි දෙන ටික තමයි අර යන්නේ. ඒතර යාට ඕන දේ ගන්න බෑ. උනා කරන්නේ. ඒ නිසා අනාගතයේදී පාලි ටිකක් දන්න මේ අර්ථකථන තෝරන්න දන්නේ නැති භික්ෂුන් වහන්සේලා පිරිසක් නොහිටියොත් සාසනයේදී ඉවරයි. කායෙන් අහගන්න දනාගතයේදී අපි අපවත් වුණාට පස්සේ කායෙන් අහගන්නේ ඊට පස්සේ ඇයිද? අපේ ගුරුවරු අපවත් වුණාම කවුද කී කායෙන්ද කියලා අහන්නේ? කායන්ව අනුපස්සමානෝ. අන්න ඒකයි මේක විස්තර කරනවා. කය අනුව බලන කෙනාට කායේතිච වත්වාපි. කායයයි කියා පුන කායානුපස්සීති ဒုတိය කායක් ගහනන් අසම්මිස්සතෝ. කායේ කායානුපස්සී කියලානේ කිව්වේ. දෙපාරක් කියනවා ආයේනේ. හිතර නැද්ද එහෙම? ඇයි මේ ආපහු කියන්නේ කියලා. අන්න ඒක තමයි මේ උත්තරේ දෙන්නේ. කායේ කායානුපස්සී කියලා කියන්නේ ဒုတိය කායක් ගහනන් අසම්මිස්සතෝ. මිශ්‍ර නොකර වවත්තාන ඝන විනිභෝගාදී දසනත්තං කතං තී වේදි තබ්බං. විවස්ථාන ඝන විනිභෝගාදී දැක්වීමටයි මෙහෙම කිව්වේ කියලා. ඒ විවස්ථානයත් ඝනයත් විනිභෝගයත් මොකද්ද කියන එක පහලින් කියනවා අටුවාවෙන්. තේන ඉබ්ඒන් න කායේ වේදනානුපස්සීව. කායේ කායානුපස්සී කියලා කියද්දි කායේ වේදනානුපස්සනාව නෙවෙයි. පැහැදිලිද? කායේ කායනුපස්සනාව තමයි කරන්න කියන්න තමයි මෙතන මේ කායේ කායනුපස්සී කියලා කිව්වේ කියලා කියන්නේ. චිත්ත ධම්මානුපස්සීව. චිත්ත ධම්මානුපස්සනාවක් නෙවෙයි. අතකෝ. ඔන්න ඔය අතකෝ කියන ඒවට එහෙම ධම්මසුදස්සියස්මා මේ මතක තියාගන්න බැ. මෙන්න මෙහෙම කවුද ආනන්දයිසුතුන්? ඔයාට තියෙනවයිසුතුන් මේ අතකෝ කියලා කියන සාමාන්‍යයෙන් අපි කිව්වොත් කොහොමද කියන්නේ? ඔය ඉක්බිති වගේ ඔන්න ඔහොමනේ කියන්නේ නේද? මේ මම තව මේ සන්නේ දැක්ක ලස්සන වචනයක්. තවද කියනු ලැබේ හරි ඔන්න ඔය වගේ මම ඒක දැක්කහම කියන්නම් දැන් වෙලා යනවා නැත්තම්. අනිත්‍යකට යන්නේ අනිත්‍යකට යන්නේක ලස්සනට සම්බන්ධ කරනවා ඉස්තු. මම මේ සන්නේන් තමයි ඔය නිපාත අර්ථ ටික මේ තියෙන්නේ. අතකෝ කියන්නේ නියත වශයෙන්. පේනවනේ. අපි අහලවත් නැහැනේ හැමෝම. එක්කෝ අතකෝ කියන්නේ ඉක්බිති කියනවා, එහෙම නැත්නම් තවද කියලා කියනවා. මේ කියන්නේ නියත වශයෙන්. එතෙකුදු කියන එකටත් කියන අතකෝ. අතකෝ කියන එක තමයි සිංහලයේ එතෙකුදු. අතකෝ එතෙකුදු. එහෙම ගන්න. ඊට පස්සේ කියනවා නියත වශයෙන්ම අතකෝ නියත වශයෙන්ම කායානුපස්සීයේ වෙති කාය සංකාතේ කායානු බලමින්ම කාය සංකාත වස්තුවේහි කායානුපස්සනාකාරස්සේව කාය අනු අනුපස්සනා කිරීමේ අනුපස්සනාව දැක්වීමෙන් දස්සනේන අසම්මිස්සතෝ වවත්තානං දස්සිතං හොති. වෙන වෙන දේවල් කලවම් කරගන්නේ කියලා. පැහැදිලි නේ? ඔය සමහර විස්තර කරන්නේ දැන් පෙළ විතරක් බලනවා කායේ කායනුපස්සී විහෙරති කියලා. ඊට පස්සේ තමන්ට ඕන විස්තරයක් කරන්නේ මේ විදිහට කරන්න, මේ විදිහට බලන්න, මෙහෙම බලන්න කියනවා. සමහරකට ඒකේ වේදනානුපස්සනාවක් බලන්න කියනවා. එහෙම බෑ. මේ කියන ක්‍රමයට මේක කරන්න ඕනේ. කායේ කායනුපස්සී කියලා කියන්නේ ආයේ කයෙහි වේදනානුපස්සනාව ආදී එතන බලන්න යන්නේ නැහැ. ඒක කායේ කායනුපස්සනාව කරන්නයි කියන එකයි මෙතන කියන්නේ. ඊට පස්සේ කියනවා තථාන කායේ අංගපච්ඡංග විනිම්මුත්ත ඒක ධම්මානුපස්සි නාපි කේස ලෝමාදී විනිම්මුත්ත ඉත්ති පුරිසානුපස්සි. උදාහරණයකට කියනවා ඉතින් මේ අංගපච්ඡංගෙන් විනිම්මුත්ත වූ අනුපස්සනාවක් කයෙහි නැහැ. ඒ කියන්නේ දැන් කේස ලොම් මේ ටික විනිර්මුක්ත වෙලා කාය අනුපස්සනාවක් කරන්න බෑ. හරියට කේස ලොම් ආදී විනිර්මුක්ත වූ ඉත්ති පුරිසානුපස්සනාවක් නැහැ වගේ. ඉස්ත්‍රියක් පුරුෂයෙක් දකින්න බෑ. අනුපස්සනාවක් නැහැ. කෙස්ලෝමාදී නැතුව යෝපි එත් කේසලෝමාදීකෝ භූතුපාදාය සමූහ සංකාතෝ කායෝ. කේසලෝමාදී වූ භූතුපාදාය සමූහ සංකාත කයක් තියෙනවද? ගැන පටවියාපෝ තේජෝ වායෝ සමූහ සංඛ්‍යාත කයක් තියෙනවද? තත්තපින භූතුපාදාය විනිම්මුත්ත ඒක ධම්මානුපස්සී. එහිලාත් භූතුපාදාය, ඒ කියන්නේ භූත රූපත් උපාදාය රූප 24 තියෙනානේ. ඒවෙන් විනිම්මුක්ත වූ අනුපස්සනාවක් නැහැ. අතකෝ රත සම්භාරානුපස්සකෝ විය. හරියට නිකන් රතයක් කොටස් බලනා වගේ. දැන් රෝද, රිය, මේ කඳ ඒවා නැතුව රතයක් දකින්න බෑනේ. අංගපච්ඡංග සමූහානුපස්සී නගර අවයවානුපස්සකෝ විය. කේසලෝමාදී සමූහානුපස්සී කදලික්ඛන්ද පත්තවට්ටි විනිබ්බුජකෝ විය. රිත්ත මුට්ටි විනිවේටකෝ විය. ච භූතුපාදාය සමූහානුපස්සී ඒවාති නානම් ප්‍රකාරතෝ සමූහ වශයෙන්ව කාය සංකාතස්ස වත්තුනෝ දස්සනේන ඝන විනිබ්බෝගෝ දස්සිතෝ හෝති. නහි යත් යතාවුත් සමූහ විනිම්මුත්තෝ කායෝවා ඉත්තිවා පුරිසෝවා අඤ්ඤෝවා කෝචි ධම්මෝ දිස්සති. යතාවුත් ධම්ම සමූහ මැත්තේව පන තථාගත සත්තා මිච්ඡාබිනිවේසං කරොන්ති තේනා උපෝරාණ කියලා පැරණි අටකථාචාර්යන් වහන්සේලා වදාරපු ගාථාවක් කියන. දැන් මේ කියන ටික තේරුණාද? ඒක කෙටියෙන් අදහස කියන්නම්. බුහන්දලට සංඥාවක් දෙන්නම්. එතකොට තේරෙයි. මේ රූපකායේ කෙස්ලොම් ආදී කොට භූත රූප උපාදාය රූපයන්ගේ සමූහයයි කියන ලද යම් කයකුත් ඇද්ද? ඒ භූත රූප උපාදාය සමූහය වූ කයේ බුදු රූපයන් කෙරෙන් විනිර්මුක්ත වූ අන්‍ය ධර්මයක් වූ පුන පුනා දක්නාශීලිව හෝ දකිමින් වාසය නොකරයි. ඒ කියන්නේ දැන් කායේ කායනුපස්සී විහෙරති කියලා කියද්දී දැන් අපි මේ කෙස්ලොම් නියදත් සම්මස්සාදීන් විනිර්මුක්ත දෙයක් බලන්න පුළුවන් ලෝකෙ. එහෙම බලන්න බෑ. ඒකයි මේ උදාහරණයෙද කියන්නේ. දැන් අර රත කතාවක් කියවනේ. ඒ රත කතාවෙන් කියන්නේ රියසක් රියනබ ඈ රිය සම්බරන් පුන පුනා බලන්නා වූ පුරිසක්කු මෙන්. හොඳට වාහනයක් බලන කෙනා ඔය ඔක්කොම හොඳට බලනවනේ. රෝද කොහමද නේද, ලයිට් කොහමද, මේ වහලේ කොහමද, ওই විදිහට. අංජ අංග පච්ඡංග සමූහානුපස්සී කුදුමාතු අංග ප්‍රත්‍යංගේ සමූහයේ පුන පුනා දක්නාශීලීව හෝ පුන පුනා දකිමින් විහෙරති වාසය කරයි. ඇයි කායේ කායානුපස්සී විහෙරති කියලා කිව්වනේ? ඒ කායිකානුපස්සී විහෙරති කියලා කියන්නේ උපමා ටිකක් ඔය දෙන්නේ. හරියට වාහනයක් තෝරගන්න යන කෙනා රෝද ටික, ලයිට් ටික, බ්‍රේක් වැඩද, ওই විදිහට දැන් මේ විශේෂයෙන් බ්‍රේක් වැඩදාදියට වඩා මේ වාහනේ ප්‍රධාන කොටස් එක තියෙන්නේ. අන්න ඒක හොඳට බලනවනේ. අන්න ඒ වගේ කායේ කායනුපස්සී වාසය කරන කියන කෙනා මෙන්න මේ කොටස් ටික තමයි හොඳට විමසන්නේ කියලා කියන්නේ. ඒයින් තොරව එකක් කායනුපස්සනාවක් කරන්න බෑ. පැහැදිලිද? ඊට පස්සේ කියනවා නගර අවයවන් පත්වකෝ විය නුවරක්ගේ අවයවයන් පුනක් පුනා බලන්නා වූ පුරුෂේ නගරයක කොටක් බලනවා වගේ. කේස ලෝමාදී සමූහානුපස්සී කෙස්ලොම් ඇ සමූහයන් පුනක් පුනා පුන පුනා දක්නාශීලිව හෝ පුන පුනා දකිමින් විහෙරති වාසය කරයි. කදලික්කංග පත්තවට්ටි විනිබ්බුජ කෝවිය. ඒ කියන්නේ මොකද්ද? දැන් කියනවා මේක බලනකොට මොකක්ද වෙන්නේ කියලා. දැන් මේ 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 තාම ගැඹුරු කතාවක් මේ කියන්නේ. තේරුණාද? දැන් කායේ කායානුපස්සීව බලාගෙන ඉන්න කෙනාට අර උපමා දෙකක් කියවන දැන් රතේක මේ කොටස් ටික බලනවා, කෙනෙක් නගරයක් තෝරද්දී කොටස් ටික බලනවා, ඒ වගේ කියලා. එහෙම දැන් මේ කය දිහා බලාගෙන ඉන්න කෙනාට දැන් එහෙම බැලුවොත් කායේ කායානුපස්සී විහෙරති වුණොත් මොකද වෙන්නේ? ඔන්න කියන උපමාව මොකක්ද වෙන්නේ? කදලික්කන්ද පත්තවට්ටි විනිබ්බුජකෝ විය. හරියට රඹකඳ පතු වැටි වෙන් කරන්නා වූ පුරිසක්කු මේ. රඹකඳ කියලා කියන්නේ කෙහෙල් ගහක් දැන් පතුරු ගලවනවා වගේ තේරෙන්න ගන්නවා කියනවා. මෙන්න මේ කායේ කායන් පස්සේ වාසය කරන කියලා. අන්තිර මොකද්ද තේරෙන්නේ ඊට පස්සේ? දෙයක් නැහැ කියන එක තේරෙනවා. කෙහෙල් ගහක පතුරු ගැහුවට මේකක් නැහැනේ, අරත්තක් නැහැ. අන්න ඒ වගේ. ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා මොකක්ද? තව ලස්සන උපමාවක් කියනවා. රිත්ත මුට්ටි විනිවේතකෝ විය. හිතලා කියන්න බලන්න මේ මොකද්ද කියලා. නෑ, රිත්ත මුට්ටි කියලා කියන්නේ අතේ මොකවත් නැතුව මෙන්න මෙහෙම මිටම ලෝපුවාම විනිවේතකෝ කියලා කියන්නේ ඕන් ඕක දිගාරිනවා වගේ වෙනවා. කායේ කායන්පස්සේ වාසය කරන කෙනා හරියට දැන් කය කියන එක නිකන් හරියට දැන් මේකස්සේ මොනවා හරි තියනවා කියලා මේක දැන් අල්ලන් ඉන්නවා වගේ වැඩක්. හැබැයි කායේ කායන්පස්සේ විහෙරති වුණොත් හරියටම මේක දිගහැරපුවම මොකවත් නැහැ වගේ. අන්න මේ කොටස් ටික මෙහෙ කරන කෙනා තේරෙනවා. ඒ උපමාවක් කියන්නේ භූතපාදාය සමූහානුපස්සී ඒවාති නානම් ප්‍රකාරතු සමූහ වතේනේව කාය සංකාතස්ස වත්තුනෝ දස්සනේන ඝන විනිබ්බෝගෝ දසිතෝ හෝ. දැන් මෙන්න මේ විදිහට බලන්න බැරි නිසා තමයි මේ ඝන විනිබ්බෝගය තියෙන්නේ. මේ මුලා චතුරු ඝණයක් තියෙනවනේ අපිට නේ. අන්න ඒ මුලාව තියෙන්නේ. නැහි එත් යථාවුත් සමූහ විනිමුත්තෝ කායෝවා ඉත්තිවා පුරිසෝවා අඤ්ඤෝවා කෝචි ධම්මෝ දිස්සති. කෙස්ලොම් නියදත් සම්මාස්ථාදිය හැර ඉත් කායෝවා කයක් හෝ ඔය ටිකෙන් හැර කයක් තියෙනවද? ඉත්තිවා කියලා අපි ශ්‍රී කාන්තාව ගැහනු කෙනා කී කතා කරනවා. දැන් ඔය ටිකෙන් හැර ඔහොම එකක් තියෙනවද? පුරිසෝවා පුරුෂේකෝ අඤ්ඤෝවා කෝචි ධම්මෝ න දිස්සති. අනිත් කිසිම ධර්මයක් දකින්නේ නැහැ කියනවා. යථාවුත් ධම්ම සමූහමත්තේ යෙවපන. අර කිව්ව ධර්මතා සමූහයේ තියෙනවනේ. අන්නේ ධර්මතා සමූහයෙන් තථාතථා සත්තා. දැන් මේ ධර්මතා සමූහයට ඊ ආකාරයෙන් සත්‍යය මොකද වෙන්නේ? මිච්ඡාබිනිවේෂං කරොන්. මහා මිත්‍යාවකට වැටෙනවා කියලා කියන්නේ. ඒ නිසා තමයි පැරණි ආචාර්යන් වහන්සේලා ලස්සන ගාථාවක් කියන්නේ නිකන් පටලැවෙනවා වගේ පේන ගාථාවක්. කොහොමද කියන්නේ? යං පස්සති නතං දිත්තං යං දිත්තං තන්න පස්සති. යමක් දකින්නවලු ඒ දකින්නේ නැහැ කියනවා. දැක්කේ නැහැ කියනවා. යමක් දැක්කද ඒක දකින්නේ නැහැ කියලා කියනවා. අපස්සම් බජ්ජතේ මූලෝ. නොදකින කෙනා මුලාවෙන් බැඳෙනවා. බජ්ජමානෝ නමුච්චති. බැඳෙන කෙනා මිදෙන්නේ නැහැ. මොකද්ද මේ ගාතේ තේරුම? තියෙන්නේ ඒ වගේ අර්ථයක්. ඒක සම්මේ තියෙන එක මම විස්තර කරන්නම්කො. මේ වයිසුන් අහස මේ හොඳට විවේකයෙන් කියව කියව මේ අර්ථ හිතන්න ඕනේ. එතකොට ඇත්තටම ලොකු භාවනාවක් හිතේ වැඩෙනවා. සෑහෙන භාවනාවක් වැඩෙනවා. මේ කියන ධර්මතාවයනේ මේ හිතන්නේ අපි. අභිනිවේෂණය කරනවා. මේ හැමදාම මෙච්චර අමාරු කොටස් නැහැ. ඉස්සරහට බොහොම රසවත් කොටස් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රේ බොහොම ලස්සන කතා තියෙනවා. ඒ ලංකාවේ රහතන් වහන්සේලාගේ එච්ච සිද්ධි. ඉතින් දැන් රසවත් නැහැ, රසවත් තියෙනවා කියලා එහෙම වෙන්නේ අපේ නුවණ නැති නුවණ තියෙනවාද කියන කණුවනේ. ඒ නිසා මේ ධර්මයේ විස්තර කරද්දී තේ කොටස් කියවන්න ඕනේ. මේ තියෙනස මිච්ඡාබිනිවේෂං කියන්නේ වරදවා ලබ්ධි ගැනීම. ඔව් වරදවා අදහස් ගැනීම. ඒවත් අටුවා ඇජුරෝ. ඔය පෝරාණකා කියලා කියන්නේ අටුවා ඇජුරෝ කියලා කියන්නේ පාලියෙන් ඇජුරවරුන්ට. මේ මේ සිංහල පැරණි වචන ඇජරෝ කියලා කියන්නේ ඇජුරවරුට. මේ ගාථාව කියලා අවසන් කරමුනේ. ඔන්න ගාථාවේ තේරුම දෙන යම් යම් ස්ත්‍රී පුරුෂාදීකු චක්කුණා පස්සති ඇසින් දකීද නැතන් දිත්තා. ඇහින් දැක්කද ඒක දැක්කේ නෑ වෙනවා. මොකද ස්ත්‍රී පුරුෂාදී දක්නා ලද්දී නොවේ නොහොත් ඒ දක්නා ලද්දී ස්ත්‍රී පුරුෂාදියක් නොවේ. කෙනෙක් කිව්වනම් දැක්ක කියලා ඇත්තටම ස්ත්‍රී පුරුෂාදියක් නෙවෙයි ඔක දැක්කේ. මොකද දැක්කේ වර්ණ රූපයයි ඔය දැක්කේ. ඊට පස්සේ කියනවා යම් යම් රූපායතනයක් වූ පස්සති දකීද. ඇත්තටම දැන් පේන දෙයක්ත් තියෙනවනේ. නෑ සියල්ලෙන් සියල්ල පේන්නේ නැත්තේ නෑනේ. යම් පස්සති දකිනවා. එහෙනම් දකින්නේ මොකද්ද? වර්ණ රූපය. තේරුණාද? යම් රූපායතනයක් දකීද තන්න දිත්ත. ඒක දැක්කේ නෑ කියනවා. ඒ කියන්නේ මොකද්ද? වරදවාදුපේ ස්ත්‍රී පුරුෂාදී රූපායතනේ නොවේ නෝ රූපායතනේ කියලා මේක දකින්නේ. මේක ස්ත්‍රියක් පුරුෂයෙක් සත්ත්වයේ පුද්ගලයේ මේ සංඥාවෙන් ගන්න අපි අන්න ඒක. ඒ ගාථාවල ඉතින් මතක තියාගන්න. මම ලස්සන ගාථාවක්. යම් පස්සති නැතන් දිත්තං යම් දිත්තං තන්න පස්සති. යමක් බලයි දෙක දැක්කේ නැ. යමක් දැක්කද ඒක බලන්නේ. අපස්සම් බජ්ජතේ මූලෝ. මෙහෙම දකින් නැති කෙනා මුලාවෙන් බැඳෙනවා. බැඳුණු කෙනා කවදාවත් මිදෙන්නේ නැහැ. මෙන්න මේ ඝන විනිබ්බෝගාදී දසනත්තං इति උත්ත. ඝන විනිබ්බෝගාදී දැක්වීම පිණිස මෙහෙම කිව්වයි කියලා කියනවා. දැන් අද මේ කායනුපස්සනා ඉවර කරන්න ආවේ. හිතත් බැරි හිතන්නේ. හරිනේ. එහෙනම් ගාථායෙන් පස්සේ හිත අපි ආපහු සාකච්ඡා කරමු. දැන් මට හෙට බලන්න දෙයක් නැහැ. මේ ටික මම බලලා තියෙන්නේ. ඉතින් ටික කතා කරමු. බොහොම ලස්සන කතා ටිකක් හෙටත් කියනවා. ඒ කාලේ ධර්ම සාකච්ඡාවෙන් කොහොම තියෙන්නේ නැද්ද අයිස් තුන්නේ? පුදුමයි. රාහත් නෝනොත් පුදුමයි. දැන් මේවා කිව්වට අපිට තාම ගැඹුරටම බහින්නේ නැහැ. ඔය දැන් අර්ථය කෙටියෙන් නෙවෙයි බහින්නේ. නමුත් නුවණ තියෙන කෙනාට ඔය ගාතාව කිව්වත් ඇති ආයේ. ආයෝකම් තදම තදරම කල්පනා කරනවා මෙයා. නෑ නෑ. හිත නවතින්නේ කෙලිම අරිහත්තේ. මේකනේ සතරපද ගාතාව අහන්නකොට රහත් වුණා කියන්නේ. කොහොමද එහෙම වෙන්නේ? කොච්චර තීක්ෂණ නුවණක් ඇද්ද? සංසාරේ කොච්චර බනහලද? කොච්චර ධර්ම ඉගෙනගෙන ඇද්ද? ඒ පාරමී බලයට මොකද වෙන්නේ ඉතින් මේ ඔය වගේ ගාතාවක් ඇහුවත් ඉතින් ඒ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ ඒ සංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ කියලා. ඔය ටික කියලා ඉවර නම් මොකද උනේ? සෝවන් වුණා. ඈ මුල් පද දෙකේ. නේ. ශාවකයන් පටිසම්භිදා සහිතව මම ඉඳලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පාරමී වැඩිනේ. සායේ අරිහත් ඥානෙ ඉතින් ප්‍රබලයි. ඔව් ඒ තමයි පාළි නේද? ඔව් ණය ක්‍රමයක් දෙනවා නේද ඇත්තනේ. ඔව් ණයක් දුන්නාම ඒක කියනවනේ. මේ ක්‍රමයෙන් ඉතින් පාර පොඩ්ඩක් පෙන්වලා දුන්නාම උභාගරට පස්සේ ඉතින් මේව අර්ථ ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. පොත්පත් ආදිය තියෙනවනේ ඉතින් පැරණි පොත් ඒවා පරිශීලනය කරලා අර්ථ ටික ඉතින් හිමියට ගන්න. විශේෂයෙන්ම ඔය දීගණිකායේ සතිපට්ඨාන සූත්‍රය, සාමාන්‍ය ඵල සූත්‍රය. අපිට අවස්ථාවක් ලැබුණොත් ඔය සාමාන්‍ය ඵල සූත්‍රයත් කරමු. ඒකත් ඔය දිදීන් ලොක්සංශේමත් ඒක අලු ගන්න උපේක. ඊට පස්සේ මජ්ක්‍ධිම නිකායේ පුළුවන් නම් කරන්න ඕනේ. ඔව් මජ්ක්‍ධිම නිකායේ බොහොම වටිනවා. මොකද ඒකට අතීතී කියන්නේ විපස්සනා අත්පොත කියලා. මජ්ක්‍ධිම නිකාය ඒ රත විනීත සූත්‍රය, සබ්බාස සූත්‍රය, ඕ පටන් ගන්නෙ මුලපරියය සූත්‍රය. දෙසි නැහැ ඒක බොහොම ගැඹුරු කාරණයක් බුදුරණන් කියන්නේ. අන්තිරු බොහෝ සූත්‍රවලට මේ භික්ෂුන් වහන්සේලා අත්මන වෙනවා. බොහොම සතුටින් ඉසිර ගියා කියනවා. මුලපරියය කියලා ඉවරෙදි අනත්මනෝ කියලා කියන්නේ. නොසතුටු වුණා කියලා කියන්නේ. තේරෙන්නේ කියලා. මජ්ක්‍ධිම නිකාය කතා කරන්න ඕනේ. ඒකට පාලි ටීකාවත් ඔක්කොම හොඳට කියවන්න පුළුවන්. හතර පහ දිනක එකතු වුණා නම් මීට වඩා වේගෙන් යන්න පුළුවන්. දැන් මේ වහන්සේලාට මේ පැහැදිලි කරන්න ඕනේ. ඒකනේ වැඩි අර තේරෙන්නේ නැති චුට්ට පොඩි තැනක් තිබ්බම ඒක විතරයි අපිට ඊට පස්සේ සාකච්ඡා කරන්න. දැන් මේක මෙහෙම කියන්න 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 යද්දි තේරෙනවා නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. ගැටළු එන තැන් විතරයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් මෙයාලා චුට්ට කරගෙන මොනව හරි තේරෙන්නේ නැත්තේ නේ. පාලි ටික කොහොම හරි හදාගන්න. එතකොට ඉතින් හරි. එතකොට ආශිතුනහන්ද ওই ලොකු කාලයක් ඇත්තටම ත්‍රිපිටකේ බලන්න යන්නේ නැහැ ඉතින්. අර්ථ ටික හොඳට ගන්න පුළුවන් නම් ලොකු කාලයක් නැහැ ඉතින් අපිට කියවගෙන කියවගෙන යන්න පුළුවන්. ඕ ඒවත් තායිස්ම අපි සිංහල නිසා අපිට දැන් ඉතින් අර ලොකුවට නිපාත අර්ථේ නැහැ කියලා අර්ථ විකෘති වෙන්නේ නැහැ. විකෘතියක් වෙන්නේ නැහැ. ඒක බලන්න පුළුවන්. අපිට ඉතින් අදහසක් තියෙනවා කොහොම හරි ඉතින් ජීවිතේ අවසන් වෙන්න කලින් මේ ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියලා ඉවර කරන්න. කියවලා ඉවර කරන්න. ඒකට ලොකු කාලයක් යයි ඉතින්. අට කතා ටීකා සාහිත්‍ය වැඩි. නමුත් ওই ටික කියව ගත්තොත් ඉතින් නිවන් දකින්නකම් සෑහෙන ලාභයක් ලැබෙනවා. අඩුම ගානේ සුගතියකට කියත්නේ. මුලා වෙන්නේ නැහැ. ලේසියෙන් මුලා වෙන්නේ නැහැ. ඒකනේ අද මේ අර්ථ නොදන්නා නිසා ඉතින් බහුතරයක් මේ මුලා වෙන ප්‍රමාණය වැඩි. දැන් වෙන මොකුත් ගැටලු නැහැ නේ ආන්ද. හිත අපි මීට වඩා ටිකක් ඉක්මනින් කරමු ඈ. ඉතර ටික. මාසෙලත් වෙලාවක් තිබ්බොත් චුට්ටක් බලාගෙන ඉන්න. එතකොට හරි. ගම් පාළිය කියවගෙන හරි එන්න. මොකුත් තේරෙන්නේ නැති එක කමන්නේ නැහැ. ඔය කියවගෙන ඉන්න. ඉතර අර නුහුර යනවානේ. මොකද නැද හරියට එද්දි මේ බොහොම ලස්සන විස්තර ටිකක් තියෙනවා. දැන් ඔය මහතුරු හිමීට පස්සේ කාලෙක තව මාස 4ක් 5ක් ගිහිල්ලා ඔය රට වටේ තියෙන ඕන බණක් අහන්න. එතකොට ඔයාලට තේරෙනවා මේ ඔය අභිධර්ම චන්ද්‍රිකාව අභිධර්ම මාර්ගය හැම පොතවත් ටිකක් ඉවර වෙලා ඒකයි මුල් කාලේ මං කියෝ එක එක බහුබූත බණ අහන්න එපා කියලා. ඊට පස්සේ ඔයාලා අහන්නකො තමන්ගේ බණ පටන් ගෙන විනාඩි දෙකක් තුනක් යනකොට තේරෙන්නේ වැඩේ හරියන්නේ නැහැ කියලා. ඔය බහුතරයක් දෙන්නේ තමන්ගේ අර්ථකථන. තමන්ගේ අර්ථකථනමයි දෙන්නේ. මිනිස්සු දන්නේ නැහැ මේ කොහෙන්ද කියන්නේ කියලා. ඒ කතාහන ලස්සනයි උන්හන්දර පිනක් තියෙනවා මේක ලස්සනට කියන්න අපි වගේ මේ ගෝර කටවල් නෙවෙයි. ඉතින් බොහොම ලස්සනට කියනවා. ඉතින් ඒ කියන ඒවට අහු වෙනවා. මොනවා කරන්නේ? වෙන්න පුළුවන් නේස්මා. ඒකේ පිළිවෙල සමහර කිට මම බලන්න ওই මජ්ක්‍ධිම නිකාය ටීකාව කියම කියලා තියෙනවා. දර ඕලාරිකව පේන දෙන්නේ මේ ඉස්සල්ලා කයි කියන එක. සාමාන්‍යයෙන් ওই පාවක් භාවනාවෙමත් මේ රූප විදර්ශනාව ඉස්සල්ලා දෙනව නේද? පහසුයි නේ රූප විදර්ශනාව අනිත් නම් ඈ කියනවනේ නේ. පහසු. ඒ චිත්තක්ෂණ 17ක් හරි ආවිෂක් තියෙනව නේද? නාමයේ එහෙම මොකක්වත් නැහැ. ටිකක් කර ඕලාරික නිසා එයිස්ම. ආයන පස්සනාව ඈ? ඒක තමයි. නාම විදර්ශනාවට යන්න අමාරු. වෙනස් වෙන නිසා දකින්න අමාරුයි. දැන් වේගෙන් යන එකක්ද බලන්න ලේසි, හිමීට යන එකක්ද? නාමයන්ගේ ඇත්තරම ලොකු පරාසයක් තමයි භාවනා යෝගාවචරයේ මේ එකතුක. දැන් ලෝභය කියන එක හිතක එක චෛත්‍යකයක් බලන්න බෑනේ. මම දන්නේ එහෙමනම් බෑ. බුදු කෙනෙක්ට විතරයි එහෙම පුළුවන්. ලොකු ලෝභ පරාසයක් බලන්න. ඔය මේ ලක්කන රස පච්චපට්ඨාන පදට්ටාන ඔය කියන ක්‍රමයෙන් බලන්න. නාම ධර්ම. ඒවයි ස්වභාවය, කෘත්‍ය, වැටෙන ආකාරය, ඉපදෙන්න ආසන්න හේතුව. ඔය කියන ක්‍රමයෙන් තමයි බලන්න. සයිසික ධර්ම. කොහොමද නාම රූප දෙකමිති විදර්ශනා කරන්න ඕන නිවන් දකින්න? නැත්තම් බෑ. ඒකනේ අරූප ලෝකෙම නිවන් දකින්නේ නැහැ. මෙහි ගිහිල්ලා රූප විදර්ශනා කළවත් ගියොත් ඔන්න එතන ඉහට නාම විදර්ශනාවෙන් යනවා. එකපාරට අරූප ලෝකෙ ඉපදුනාට රූපේ නැති නිසා මේ සංධන සම්පතිය කඩා ගන්න බෑ. සෘෂ්ණාව කඩා ගන්න බෑ. සක්කාය දිට්ඨිය කැඩෙන්නේ කය තුල තියෙන දිට්ඨියනේ. සක්කාය දිට්ඨිය මම මගේ ආත්මය කියන සංඥාව නිසා. ඔය ප්‍රශ්නේ තමයි ඇත්තට ලොකුවටම තියෙන්නේ. හැම දෙයකටම එන්නේ ඕක. කෙනෙක් දැන්නොත් තරහ යන්නේ ඇයි? මම මටනේ දැන්නේ කියලා කියන්නේ. ඒකනේ අපිට තියෙන හැමදෙස්සම. දැන් මේ පංචස්කන්ධයක් නාම රූප ධර්ම ටිකක් මෙතන වැඩ කරන්නේ කියන එක හැමදෙස්සම වැටහෙනවා නම් මේ කාටද දැන්ලා තියෙන්නේ? කවුද දැන්නේ එතකොට? අන්න ඒක වැටහෙන්න ඕනේ ඉතින්. ඕක දැන් තේරෙනවා දහම් දැනුමේ. වැඩි හිත උදේ සාපව කවර බැන්නත් ඒව නිතර නිතර කල්පනා කරන්න ඕනේ. නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ. එතකොට ওই තරහ යන එකෙම ටිකක් අඩු වෙනවා. සෑහෙන්න අඩු වෙනවා. මටත් එහෙමයි. ඉතර තමයි වෙන්නේ. ඉතර අඩු වෙනවා. කල්පනා කරද්දී නුවණේ අන්නේ නුවණ මොහුකුරා යන්න ඕනේ. ඒ නෝන අවදි කරලා ගන්න ඕනේ. එන්නේ. ආයි හරියටම ටක්කෙටම අත්කෙත් පුද්ගලයේ නැහැ කියන එක හරියටම අල්ලනවා දර්ශන. දැන් අපි මේ ගන්නේ සුතමේ ඥානයන්නේ දැනුමක් නේ. ඕක දැනුමක් විතරයි. දැන් දැනුම නැතුව චින්තාමයක එන්න බෑ. ඒක කොහොමද අපි හිතන්නේ දැන්? හිතන ක්‍රමයේ දැනගන්නේ කොහෙන්ද? ඒක තමයි පොතේ තියෙන්නේ. හිතන ක්‍රමයේ ඊටපස්සේ හිතන ක්‍රමයේ පුරුදු වෙලා දිගට ගියපහම සංසාරය ඇත්තටම වැටෙන දවසක් එනවා. රූප ඉතින් බිනි බිනි යනවා දකින්න පුළුවන් යෝගීක් වෙනවා කවදා හරි භාවනා මාර්ග දියුණු කරලා. අන්න එදාට ඉතින් හරියටම කැඩෙන සංකල්පය දෙච්චි. ඇයි ආ ස්ථිරුන් ප්‍රත්‍යක්ෂයෙන්ම දකින්නේ මේක? ඉතින් සුපමේ ඥානේවත් සෑහෙන වටිනවා අපිට. මාර්ගයේ පටල ගන්න තියෙන. කොහොම හිතන්නද යන්නේ? සම්බුඥානෙන් අවබෝධ කරගන්න උන්වහන්සේලා විතරයි. රහතන් වහන්සේටත් අවශ්‍යයි. සතරපද ගාථාවක් හරි පරතෝ ഘോഷත් ප්‍රත්‍යය ඔබට කියන්නේ. අන් අයගෙන් ඒ ഘോഷ ප්‍රත්‍යය එන්නම ඕනේ. බණ පදයක් හරි ඇහෙන්නම ඕනේ. ආ මොඩ ඔය මුකුත් ඕනේ මම භාවනා කරනවා කියලා හිතියට එහෙම නැකෙන්නද? කොටසක් හරි අහන්නම ඕනේ. ලයමන්නේ දැන් විවේක ගන්නත් උනේ. ඒ නිසා ඒ භාවනා මානසිකාරාදී පුරුදු කරගන්න මේ භාවනා කරන කාලේ නේද? ඒකට අපිට ඉගෙන ගන්න කොටත් සතියෙන් ඕනි. අනිත් කටයුතු කරද්දී සතියෙන් ඕනි. හැමදේම නිවනට උපනිශ්‍රේ වෙන විදිහට කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. උදේ පාන්දර නැගිට වෙලේ ඉඳලා දානි වළඳන තැනද මොන් නැගිටට ගමන් කැටිකිලි වැටිකිලි යනකොටද? ඒ ඉස්සර අපිට ගුරු රුදිවේ ආයසතුන් වැසිකිලි යන්නත් ඕනේ නිවන් දකින්න අරමුණේ කියලා. වැසිකිලි කටයුතු කරන්නේ නිවන් දකින්න අරමුණේ කියලා. ඉතින් ඒ නිසා මේ කැටිකිලි වැසිකිලි යනකොට දත් මදිනකොට වතුර වළඳනකොට දානි වළඳද්දී ඊට පස්සේ භාවනා කරනකොට විශේෂයෙන් එතන ඍජුවම අපි සිහිය පවත්වනවා. ඊට පස්සේ පොතපත කියවද්දී නේද වෙන වතප්පිලිවෙතක් කරද්දී ඔය හැම තැනකදීම උත්සාහවත් වෙන්න මේක අපිට බැරි වෙයි. අපිට සමහර කිරි ලක්ෂවාරයක් කරන්න තියෙන්නේ. ඉතින් මේකේ එක 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 හරි ටික ටික හරිනේ. ඔබ දැන් අතෑරලම දැම්මොත් ඊටවද නැත්තරම නැති වෙනවනේ. ඒ නිසා අපි මේ විදිහට පුරුදු පුහුණු කරගත්තොත් මේ ජීවිතයේ තියෙන හිස් ජීවිතයක් බවට පත් වෙන්නේ නැති වෙයි. අපි හැමෝටමත් ඉතින් බොහොම කෙටි කාලයනේ තව ඉන්න තියෙන්නේ නේද? මේ නිසා මේ කෙටි කාලය තුළ අප්‍රමාදීව ප්‍රයෝජනෙට අරගෙන අපි සෑම සිල් දෙනා වහන්සේලාට සුසීම මඟපල නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.